2025 මාර්තු මාස 16 වන ඉරිදා ආධුනික සතිමත් බව උණු කරන්නන් සදාවන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගි වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවණීයව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් පසු අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යස්ස විතක්ඛා විදූපිතා අජ්ජත්තං සුවිකප්පිතා අශේෂා සංසංගමතිංච අරූපසඤ්ඤී චතියෝගාතිගතෝ නජාතුමේති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, එතකොට අද දවසෙත් අපිට මේ ලැබිලා තියෙන වෙලාවේ අපි දවසට ඉදිරිපත් වෙලා තියෙන යම් කොටසක් යම් සූත්‍ර දේශනාවක් ඉදිරියෙන් තියාගෙන අද දවසේ කතා බහට පැහැදිලි කර ගැනීමට එකතු වෙමු. ඉතින් මෙතන බැලුවොත් මේ අපි කාට කාටත් දැනෙන අපි කාට කාටත් ප්‍රශ්නයක් විදියට ඉදිරිපත් වෙන යම් ආකාරයක මේ මනස තුල ගෙතෙන හිතිවිලි පිළිබඳ කතාවක් අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ අවස්ථාවේ සඳහන් වෙන්නේ මේ සුභූති කියලා හාමුදුරු කෙනෙක් ගැන. මේ සුභූති හාමුදුරුවෝ මේ බුදුරජාණන් වහන්සේ සමීපයේ යම් කිසි ආකාරයකට භාවනා නියෝගීව කල් ගෙවනවා. මෙතන මේ විතක්ක විචාර වලින් තොර, එහෙම නැත්නම් මේ සිතිවිලි වලට මූලිකම වෙන මේ විතක්ක විචාර, එහෙම නැත්නම් මේ විතර්කෙන් තොර යම් කිසි වූ තත්වයක මේ ස්වාමීන් වහන්සේ භාවනා කරනවා, භාවනා වේදෙනවා. එතකොට මේ අවස්ථාවේ මේ විතර්ක සමනය කළා, මේ විතර්ක ඉක්මෝලා මේ කල් ගෙවන මේ ස්වාමීන් වහන්සේ දිහා බලලා බුදුරජාණන් වහන්සේ යම් කිසි ආකාරයකට උදාන වාක්‍යයක් උදං ගැනීමක් සිද්ධ කරනවා. එතකොට එතන සඳහන් වෙන්නේ මොකද්ද? මෙන්න මේ විදිහේ කෙටි ගාථාවක් අද මම ඉදිරියෙන් තියාගත්තා වගේ කෙටි ගාථාවක් තමයි එතන සඳහන. එතන මොකද්ද කියන්නේ? යස්ස විතක්ඛා විදූපිතා අජ්ජත්තං සුවිකප්පිතා අශේෂා. යම් කෙනෙක් මේ විතර්කයෝ විදූපිතා. විදූපිතා කවහම නිකන් ඔය කටකුරුන්දි ස්වාමීන් වහන්සේ එහෙම සඳහන් කරන්නේ නිකන් අර මේ දුම්මල ගහලා යක්කු එලවනවා වගේ, නැත්නම් දුමවා හරිලා තියෙනවා වගේ අදහසක් තමයි කියන්නේ. එතකොට ඒ විදිහට මේ විතර්ක දුමවා හැරලා තියෙනවා, පළවා හැරලා තියෙනවා. ඊට පස්සේ කියනවා අජ්ජත්තං සුවිකප්පිතා අශේෂා, මේ සිය සතන්හි ඉතිරි නොකට සිඳ දමලා තියෙනවා. මොනවද මේ විතර්කයෝ? ඊට පස්සේ කියනවා තං සංගමතිංච අරූපසඤ්ඤී, අන්න ඒ වගේ රාගාදී සියලු ඇලීම් කෙලෙස් ඉක්ම වූ මේ විතර්කයන් ඉක්ම වූ අරූපසඤ්ඤී. මෙතන මේ නිවන ගැන කියනටත් වැඩිය යම් කිසි ආකාරයක මේ රූපී ස්වභාවනේ මේවා. එතකොට මේ රූපී ස්වභාව ඉක්මෝලා අරූපී ස්වභාවයක් අරමුණු කළා මේ හිත තියෙනවා. ඊට පස්සේ කියනවා චතු යෝගාති ගතෝ න ජාතුමේති. ඉතින් මේ වගේ කෙනෙක් මේ සතර යෝගය ඉක්මෝලා ගියා. ඉතින් ඔන්න ඔය විදිහේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ. මේ භාවනා නියෝගී මේ හාමුදුරුවෝ දැකලා කියන අදහස තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ උදාන වාක්‍යයක් තමයි මේ. ඉතින් ඕක ගැන පොඩ්ඩක් කල්පනා කරනකොට යම් කිසි ආකාරයක අපි හිතුවොත් බැලුවොත් දැන් බොහෝ දෙනෙක්ට තමුන්ගේ ජීවිතවල තියෙන ප්‍රශ්නයක් තමයි මේ හිතිවිලි බහුල බව. හිතිවිලි බහුල බව බොහෝ වදයක් බවට පත් වෙලා තියෙනවා. හරිද? ඒක ගැන නිතර නිතර මැසිවිලි නගනවා. ඒ මැසිවිලි අපිට අහන්න පුළුවන් බොහෝ දෙනෙක්ගෙන්. සමහර විට යම් යම් මානසික ආතති වලට, විෂාදය වගේ රෝග තත්ත්වවලට පවා පත් වෙන්න හේතු වෙනවා මොනවද? මේ මතුවලා එන විතර්ක. එතකොට ඒ විතර්ක වලින් කෙනෙක්ව නිකන් අරගෙන යනවා, ඇදගෙන යනවා කියන වගේ අදහසකුත් මේ දහමේ ඉදිරිපත් වෙනවා. ඔය සාමාන්‍ය ඔය මොකද්ද ආහාර පිළිබඳ සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒකේ මේ ආහාර වර්ග හතරක් අඳුන්වනවා. එතකොට සාමාන්‍ය අපි අහලා පුරුදු කබලින්කාර ආහාර, මේ පිඬුකොට ගන්නා කන බොන දේවල් කියන්නේ ඒ දේවල්. ඊට පස්සේ මේ ස්පර්ශ ආහාරයක් ගැන කියනවා. තුන්වෙනි ආහාරය තමයි මනෝ සංචේතන. මේ මනෝ සංචේතන කියන්නේ මෙන්න මේ හිතවිලි හා සම්බන්ධ මේ යම් යම් දේවල් හිතමින් කල්පනා කරමින් ඒවා ඔස්සේ ගමන් කරමින් කල් ගෙවන වගේ ස්වභාවයක්. ඒකත් ආහාරයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ මේකට දෙන උපමාව තමයි කියනවා මේ මිනිස්සෙක්ගේ ගැඹුරටත් වැඩිය මහා ගැඹුරු අඟුරු වලක් තියෙනවා. මේ අඟුරු වල දිහාවට යම් කිසි ජීවිතයට කැමති, මරණයට අකමැති, වේදනාවට අකමැති පුරුෂයෙක්ව අනිත් කට්ටියක් එකතු වෙලා ඇදගෙන යනවා. එතකොට මේ පුද්ගලයාගේ අදහස තියෙන්නේ මේ අඟුරු වලින් ඉවතට මේ තමුන්ගේ මේ ජීවිතය රැක ගැනීම සඳහා, වේදනාවෙන් මිදීම සඳහා අර අඟුරු වලින් ඉදිරි ඉවතට යන්න කොච්චර උත්සාහ කරත් අර බලගතු පුරුෂයව ඇදගෙන යන හින්දා නොදැනීම මේ අඟුරු වල දිහාවට ඇදිලා යනවා කියලා. අන්න ඒ විදිහේ ස්වභාවයකින් තමයි මේ මනෝ සංචේතන හඳුන්වන්නේ. හරි, මෙයාව දන්නේම නැතුව ඔහේ ඇදගෙන ඇදගෙන යනවා, ඒ ඔස්සේ ගමන් කරනවා. අන්න මේ කියන ස්වභාවය අපි කාට කාටත් අපේ ජීවිතවල කොතෙකුත් අත්දකින්න පුළුවන්. ඉතින් මේ විතර්ක යම් කිසි ආකාරයක දුමවා හැරීමක්, පළවා හැරීමක් ගැන තමයි මේ කතා කරන්නේ. අර විදියට තමුන්ගේ సంతානයේ, ස්වකීය సంతානයේ ඉතිරි නොකොට සිඳ දැනීමක් පිළිබඳ තමයි මේ කතා කරන්නේ. ඉතින් එහෙම සිඳ දපපු කෙනෙක් කන බුදුරජාණන් වහන්සේ කියන මේ රූපී ස්වභාව ඉක්මෝලා. මේ රූපී ස්වභාව තුළ තමයි ওই දේවල් සියල්ල තියෙන්නේ. මේ රූපී ස්වභාව ඉක්මෝලා අරූපී සංඥාවකින් මේ හිත කල්ගෙවනවා. අර විදිහට එතනින් උඩ මට්ටමකට මේ හිත ගිහිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ කියනවා මේ චතු යෝගාති ගතෝ න ජාතු මේති. මේ තැනැත්තා මේ යෝග හතර, යෝග ඕග කියන ওই වචන දෙකම සඳහන් වෙනවා. යෝග කිව්වත් ඕග කිව්වත් ඔන්න යෝග ඕග හතර ඉක්මෝලා නැවත උපතකට එන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. ඉතින් මේ යෝග හතරක් වහම මොනවද මේ යෝග කියලා සමහරු හිතන්නත් පුළුවන් නේද? එතකොට මේ යෝග ඕග නමින් මේ ශාසනය හඳුන්වන්නේ මහා ජල ප්‍රහාර හතරක්, ජල කඳවල් හතරක් කිව්වට නරක නෑ. අපි හිතමුකෝ නිකන් ඔය දැන් වික්ටෝරියා ඩෑම් එක කඩාන වතුරක් එනවා. අන්න එතකොට කොහොමද මේ මහා ජල කඳක් අර පදේශ යට කරගෙන ගලාගෙන එන්නේ, විනාශ කරගෙන ගලාගෙන එන්නේ? අන්න ඒ වගේ මේ සංසාර ඕගය ඒ ජල කඳවල් හතරක් විදිහට පෙන්නවා. පළවෙනි එක කාමෝග, භවෝග, දිට්ඨෝග, අවිජ්ජාෝග කියලා. අර විදිහට කාමයන් පිළිබඳ මේ භවය පැවැත්ම පිළිබඳ, එහෙම නැත්නම් දිට්ඨීන් පිළිබඳ, එහෙම නැත්නම් අවිද්‍යාව පිළිබඳ, ඔන්න ඔය විදිහේ මේ මහා ජල කඳවල් හතරකින් ගසාගෙන යාමක් වගේ විදිහට මේ ගමන හඳුන්වලා දෙනවා. එතකොට ඔන්න ඔය කියන ඕග හතර ගැන තමයි මේ කියන්නේ. එහෙනම් තව ඔය කියන යෝග හතර ගැන තමයි මේ කියන්නේ. මේ හතර යෝගය ඉක්මෝලා ගිහිල්ලා මේ තැනත්තා නැවත උපතකර නොයන ස්වභාවයක් ඇති කරගන්නවා කියලා තමයි මේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ওই විදිහට යම් පැහැදිලි කර දීමක් මේ ළඟපාත ඉන්න ඒ ස්වාමීන් වහන්සේව සුභූති හාමුදුරන් අගය කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපි හිතමු දැන් ආධුනික කෙනෙක් ගත්තොත් එයා තුල අර විදිහට දැන් ඉනර් චැට කියලා කියන්නේ ඇතුළත කතා බහක්, ඇතුළත කියවිල්ලක් මේ වගේ දේවල් බොහොම බහුලව ප්‍රබලව අපිට දකින්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඒ වයෙන් වෙහෙසට පීඩාවට පත් වෙලා තමයි ඉන්නේ. මේ විදිහේ දෙයක් කාට කාටත් තම තමන්ගේ මට්ටමින් බලපාලා ඇති. දැන් පහුගිය දවසක දරුවෙක් කියනවා මොකද්ද එයා කියන්නේ මේ කැම්පස් ගිහිල්ලා පළවෙනි අවුරුද්දලු. එතකොට දැන් මේ කට්ටිය උදව් කරන්න ගියාම ඒගොල්ලෝ අයුතු ප්‍රයෝජන ගන්නවලු, වතුර ගේන්න යවනවලු, පොලිං වල ඉන්නවලු, ඊට පස්සේ උදව් නොකර ඉන්න ගියාම කොන් වෙනවලු, ඊට පස්සේ කැම්පස් එකේ වැඩ කටයුතුත් ඔහොම තනි වෙලා කරගෙන යන්න බෑ කියලා හිතෙනවලු, වැඩ ඔක්කොම එපා වෙනවලු, ඊට පස්සේ මොනවද අනිත් කට්ටිය කවුරුත් උදව් කරන්නේත් නෑලු, මොන විදියට මොන මොනවාදෝ ලොකු හැලක් වගේ එකක් කියාගෙන ගියා. ඉතින් මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම අර නිකන් අර කෙනෙක්ව යම් දිහාවකට බලහත්කාරයෙන් ඇදගෙන යනවා වගේ මේ මනෝ විතර්ක විසින් මේ තැනැත්තාව වෙහෙසට පත් කරනවා. අර විදියට පීඩාවට පත් කරනවා. එයාට තමුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි කරනවා. අනිත් මනුස්සයෝ එක්ක ගනුදෙනු කරන්න අපහසු කරනවා. අර දේවල් එපා කරනවා. ඉතින් ඔන්න ඔය විදියට මේ වගේ විතර්ක නිසා පීඩාවට පත් වෙලා වෙහෙසට පත් වෙලා ඉතින් සැක සංකා සහිතව කටයුතු කරනවා. මේ කැම්පස් යනවාද, නොයනිකා ඉන්නවාද, ජීවත් වෙනවාද නැද්ද, ওই විදියට নানা ප්‍රකාර දේවල් ඔළුවේ දාගෙන වෙහෙස පීඩාවට පත් වෙන එක තමයි වෙලා තියෙන්නේ මේ. ඉතින් අපි හිතමු ඒ වගේ කෙනෙක් ගාවට ගිහිල්ලා මේ කවුරු හරි කිව්වොත් ඔය ඔවා ඔක්කොම විතර්ක, ඔවා ගණන් ගන්න යන්න එපා, ඔවාට ලකුණු දෙන්න යන්න එපා, ඔවාට පණ දෙන්න එපා කිව්වොත් ඒ කෙනා මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? නෑ, අපි මේ මෙහෙම කිව්වට මොකද එයාට ඒක බොහොම දැනෙන යථාර්ථයක්. වෙන කෙනෙක් ගිහිල්ලා කිව්වට ඒක යටපත් කරන්න, ඒක බොරු බව පෙන්වන්න හැකියාවක් නෑ. හරි, දැන් පහුගිය දවසක මොකද්ද කෙනෙක් කියනවා මේ පොඩි දෙයකට දුක හිතුණලු, පොඩි දෙයකට දුක හිතිලා තරහ වෙලා ඉඳියලු, තේරෙනවලු මේ පොඩි දෙයක් කියලා, හැබැයි දුක හිතුණලු. ඉතින් එහෙම කියනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට අපිට කියන්න පුළුවන්ද මේ අයියෝ ඔය පොඩි දෙයක්නේ ඕකට දුක් වෙන්න එපයි කියලා? එහෙම ගුවට එයාට ඒකේ වෙලාවේ ලොකු දෙයක්. එයාට ඒක වෙලාවේ ලොකු දුක හිත වුණ දෙයක්. ඉතින් ඒ වගේ කෙනෙක්ට අපිට කියන්න බෑ ඕක ගණන් ගන්න එපා, ඕවා මොනවද, ඕක පොඩි දෙයක් නේ කියලා කිව්වට සාර්ථක නෑ. ඒ මනුස්සයාට තරහා ගිහිල්ලා අර නිකන් කොස්සකින් වගේ ගහන්න ඉඩ තියෙනවා නේද? ඇයි අර මේ අපි බොරු කරන්න හදුවට එයාගේ යථාර්ථය බොරු කරන්න බෑ. එතකොට මුලින්ම දේ තමයි ඒ වගේ කෙනෙක් එක්ක කතා කරනකොට කියන්න ඕනේ ඔය දැනෙන ඒවා ටික ඔක්කොම වැලිඩ්. හොයාට දැනෙනවනේ, හොයාට දැනෙනවනේ ඒක බොරු කරන්න බෑනේ. ඒක ඒක පිළිගන්න වෙනවා අපිට. පොඩි දෙයකට නමුත් දුක හිතුණානේ, මේ සිදුවීම් නිසා මේ සැකසංක මතුවෙලා තියෙනවානේ. හරි, ඒක වැලිඩ්. එතනින් තමයි පටන් ගන්න වෙන්නේ පළවෙනියට මේ මෙයාගේ තෝට් ප්‍රොසෙස් එක. එහෙම නැත්නම් මෙයාට මේ දැනෙන දේවල් ටික වැලිඩේට් කරන්න වෙනවා. හරි, ඔයාගේ මට්ටමින් ඔයාට ඔය ටික දැනෙනවා. ඉතින් ඔක ඇත්තනේ, අයක බොරු කරන්න දෙයක්වත් නැහැ. හරිද? හැබැයි අපි හිතමු එහෙම කෙනෙක් නමුත් අන්න යම් කිසි විදියක මේ විතර්ක වලින් ඇති වෙන පීඩාව, වෙහෙස, මග අරෝ ගන්න කැමති නම්, ඒක ටිකක් යටපත් කරගන්න කැමති නම්, අපිට යාට කිව්ව හැකි ඔය ටික ඔක්කොම අතරේ ඔයාගේ ඔය සැක සංකති ඒවා ඇත්ත තමයි. ඊට පස්සේ ඔයාගේ ඔය දුක හිතුනේ ඒවා ඇත්ත තමයි. නමුත් ඔය අතරේ අපිට පුළුවන් වෙයිද මේ විදියට මේ හුස්මකට හිත නංවන්, එහෙම නැත්නම් මේ පතුලට හිත නංවන්, ඒ විදියේ උත්සාහයක් ගන්න අපිට පුළුවන්ද? ඒ විදියට සිහියක් පිහිටව ගන්න පුළුවන්ද කියලා ඒ වගේ කෙනෙක්ගෙන් අහන්න ඕනේ. ඉතින් එහෙම ඇහුවාම අපි හිතමු යම් කිසි විදියක දවසක් දෙකක් ටිකෙන් ටික ක්‍රමානුකූලව උත්සාහ කරනකොට අන්න යම් කිසි විදියක සාර්ථකත්වයක් මේ ක්‍රියාවලිය තුළ ඒකෙන් ලබා ගන්නවා. අන්න කියනවා මේ මට හුස්මට හිත නංවන්න පුළුවන් වුණා, මට මේ පතුලට හිත නංවන්න පුළුවන් වුණා කියලා ඒකෙන් කියනවා. ඒතර සාමාන්‍ය බුදුරජාණන් වහන්සේ ආනාපාන සති පිළිබඳ කතා කරනකොට ඒකේ කියනවා මේ විතර්ක මර්ධනය කරන්න හොඳයි කියලා, මේ හුස්මට හිත නැංවීම, අර විදියට පතුලට හිත නැංවීම, අන්න ඒ විදියට මේකෙනා යම් කිසි විදියකට මේ හුස්මට පතුලට හිත නංවමින් මේ පුහුණුව කරගෙන යනවා. එතකොට ඒ හුස්මට හිත ගැනීම තුළ යම් කිසි ආකාරයකට අර ඇති වෙන සමාධියේ බලපෑමෙන් අර විතාරක ටිකක් මර්ධනය වෙන ගතියකුත් තියෙනවා. ඒගොල්ල නිකන් පසුබහින විතරයි, ඒගොල්ල නිකන් මේ අර මේ කියනවා වගේ විදූපිතා කතාවක් නෑ. ඒ වෙනුවට නිකන් පොඩ්ඩක් පසුබහිනවා. ඒ පසුබැසීමත් ඉතින් එක්තරා ආකාරයක යම් කිසි ආධුනික කෙනෙක්ට ලොකු ඉස්පාසුවක් දනවන අවස්ථාවක් තමයි නේද? අර කැලෑ කටුපඳුරු අස්සේ රිංගගෙන ඇවිල්ලා නිකන් එලිමහනකට ආවා වගේ ඉස්පාසුවක් දනවනවා. මේ මෙච්චර කාල මේ විතර්ක වලින් පීඩා ලැබපු මම, මෙච්චර මේ වෙහෙස පීඩාවට පත් වෙලා ඉඳිය මම ඔන්න යම් කිසි විදියක ඉස්පාසුවක් අත්දකිනවා. ඉතින් ආ හිතනවා එනම් මේ විතර්ක විදූපණේ වෙලා කියලා, අර විදියට දුමවා හැරලා කියලා. නෑ, එහෙමම නෑ. ඒගොල්ලෝ පොඩ්ඩක් පසු බැසලා ඉන්නවා. ඒගොල්ලෝ පොඩි chance එකක් දීලා තිනවා අපිට කෙටි කාලීනව. හරිද? ඒක තේරුම් ගත යුතුයි. එතකොට සාමාන්‍ය අපි හිතුවොත් දැන් උදේ පාන්දර වගේ සිටින් එකක් කරොත් පැය භාගයක්වත් ඒ විදිහේ දවස ආරම්භ වෙන මොහොතේ කරන්න පුරුද්දක් ඇති කරගත්තොත් අන්න සමහර විට දවසේ පැය 7-8ක් ගෙවෙනකන් ඒ විවේක මට්ටම ටිකක් ෂෙයර් වෙමින් නමුත් රැඳිලා තියෙනවා. හරි, ඒ ඊයේද කොයිද පොඩි දරුවෙක් කියනවා මොකද්ද මේ මම මේ විනාඩි 10ක් විතර වාඩි වෙලා ඉඳියාලු, ඒ වෙලාවේ මට මේ කාම් ගතියක් හරියට මතුවලා ආවා කියලා කියනවා. ඉතින් මං කෝවා දැන් අපි මේම විනාඩි 10ක් 15ක් පැය භාගයක් වාඩි වෙලා ඉන්නකොට අපි මේ නිකන් අර කාම් පුරවනවා වගේ තමයි අපිට. කාම් පුරවනවා. කාම් කියන්නේ කවුරුත් කැමති දෙයක්නේ. හැබැයි කාම් ටිකක් උඩේම පුරව ගන්න ඕනේ. උදේ පාන්දර හැරිලා විනාඩි අපි හිතමු 20ක් 30ක් සිටින් එකක් කරොත් අන්න කාම් පුරව ගත්තා තමයි. මේ එහෙම පුරෝගෙන දවසට මුහුණ දුන්නොත් අන්න තේරෙනවා මේ පුරෝපු එක ගෙවි ගෙවි ගියත් සාමාන්‍ය පැය 7 6 8ක් රැඳෙනවා. අන්න මොකද උනේ අර විතර්ක පොඩ්ඩකට පසුබස්සලා තිබ්බා. මොකෙන්ද මේ 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 සමාධි බලෙන් කියලා කිව්වට නරක නෑ නේද? හැබැයි ඒක ස්ථිර පරාජයක්වත් ස්ථිර දුමව හැරීමක්වත් නෙමෙයි. ඒ වෙනුවට කෙටි කාලීනව පොඩ්ඩක් පසුබහිනවා. එම් පසුබැස්සට ඒගොල්ලෝ පරාජය බාර ගන්න කට්ටිය නෙමෙයි එහෙම. හරි කමක් නෑ, අපි හිතමුකෝ එහෙම කරගෙන යනකොට ඔන්න දැන් ටිකක් ටිකක් හුස්මට හිත නංවන්න පුළුවන්, පතුලට හිත නංවන්න පුළුවන්. මේ විදිහේ හැකියාවක් යම් පමණකට දියුණු කරගන්න පුළුවන්. හරි එහෙම දියුණු කරගෙන යනකොට ඔන්න සමහර වෙලාවට කෙනෙක් කියනවා, මොකද්ද පහුගිය දවසක ඔය රිට්‍රීට් එකක කෙනෙක් කියනවා, ඒ ස්වාමීන් වහන්සේලාද කොයි දිදී ඔව් පිරිවෙන් වැඩසටහන. ඒ පිරිවෙන් වැඩසටහන නිකන් ඒක නිකන් ඒ මාරබ ස්වාමීන් වහන්සේගේ බලයට වගේ කරන එකක් තමයි. මේ මේ ගුරුවරු ඔක්කොම සම්බන්ධ වෙන්න ඕනේ, පිරිවෙන් ගුරුවරු නම් මේක මේ කරලා තියෙන්න ඕනේ කියලා ඒ ස්වාමීන් වහන්සේ අන්න පිරිසව යොමු කරනවා. ඉතින් අර අර එක දාගන්න අර අස්සන ගහගන්න තමයි එන්නේ. ඇවිල්ලා මේකේ දවසක් දෙකක් යනකොට නිකන් අර මොකද පෙපර් ස්ප්‍රේ ගැහුවා වගේ ගතියක් අන්න මතුවෙලා එනවා. දැවිල්ල. ඉතින් අර සමහර වෙලාවට කමටාන් වார்த்தාවල ආ මට හුස්මට ගන්න පුළුවන්, හිත ගන්න පුළුවන්, පතුලට හිත ගන්න පුළුවන් කියලා ඔහොම කියවෙනවනේ. ඒ සමහර කෙනෙක් මේ ඇත්තට කළත් නෙමෙයි. නිකන් අර නිකන් මේකනේ හරියන පොට කියලා ඒකට අනුව ලියලා එවනවා. ඔය කමටාන් වார்த்தාවල තියෙන ජෝක්ස් වෙනමම පොතක් ගැහුව හැකි. මොකද හේතුව මේ නිකන් ඇත්ත භවනාව තමුන්ගේ අත්දැකීම කියනවා නෙමෙයි සමහර වෙලාවට. අර සබාව යන්නේ කොයි විදියටද ඒකට අනුව ලියලා එවනවා. එහෙම තත්ත්වෙකුත් තියෙනවා. ඉතින් එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා මේ මේ අඳුරනේ මේ ඔක්කොම කට්ටිය කියනවා මේ හුස්මට හිත ගත්තා, පතුලට හිත ගත්තා සාර්ථකයි කියලා. මට නම් එහෙම කියන්න බෑ. මගේ හිත හාත්පස විසිරලා තමයි තියෙන්නේ. මට අර සිදුවීම් කරන වැඩ කටයුතු, ඒ පන්සලේ වැඩ කටයුතු ඔක්කොම මතක් වෙවි මතක් වෙවි මතක් වෙවි. නැවත 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 අර නිකන් වීතල පහරවල් ගහනවා වගේ මේ එනවා. ඔය කියන විදිහේ විවේකයක් සිහියක් මට නම් ලැබුණේ නෑ කියලා. එක්තරා ආකාරයකට ඒ ප්‍රකාශය ජයග්‍රාහී. මොකද හේතුව ඇත්ත ඇති සැටියෙන් කියා ගන්න පුළුවන් වුණා. ඒකත් ලොකු දෙයක් නේ. නේද? ඔය භාවනා කමටහන් වාතාවක් කියන්නේ මේ ලකුණු ගන්න ලියන එකක් නෙමෙයි. ඒ වෙනුවට මේ ඇති ඇති දේ ඇති හැටියට කියන්න තමයි උත්සාහ ගන්න. කොච්චර උත්සාහ කරත් එහෙම කියන්නත් බෑ. හැබැයි නැවත නැවත බලනවා පුළුවන් වේද ටිකක් හරි ලඟ වෙන්න කියලා. නේද? අනේ ඒ විදිහට උත්සාහයක් කරලා යථාර්ථයේ ඇති දේ ඇති හැටියෙන් කියන එක තමයි සාමාන්‍යයෙන් වාර්තාව ගුණත් බලාපොරොත්තු වෙන. අර ස්වාමීන් වහන්සේ ඉතින් ඒ පැත්තෙන් ජයග්‍රාහී. ඇති දේ ඇති හැටියට කිව්වා. ඊට පස්සේ මොකද්ද මේ වෙන්නේ කියලා ගත්තොත් අන්න මේ විතර්ක ඇත්ත විසඳුමක් මේ විතර්ක වලට බලාපොරොත්තු වෙනවා නම් ඇත්ත දුමවා හැරීමක් බලාපොරොත්තු වෙනවා නම් අර විදියට ඇතුළත ඉතිරි නොකොට සිඳ දැනීමක් බලාපොරොත්තු වෙනවා නම් ඒ කෙනාට යම්කිසි විදියක කියන්න වෙනවා මොකද්ද මේ සති ආලෝකයේ යටතේ මේ විතර්ක වලට යම්කිසි ආකාරයක යන්න එන්න දෙන්න කියලා. අර විදියට ඒගොල්ලෝ ඇවිල්ලා පීඩා කරනවා එනකොට පහසුවක් නැහැ. හැබැයි එන්න දෙන්න කියලා කියන්න වෙනවා. එන්නේ විදිහේ සති ආලෝකය තුල මේවට යන්න එන්න දීම තුල තමයි අන්න මේකේ යම්කිසි ස්ථිර විසඳුමක් ස්ථිර මර්ධනයක් අපිට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒකට කැමති නෑ හැබැයි අර නිකන් කවුද කිය අඳුන නිකන් සමතකාරයෝ කියලා. ඒගොල්ලෝ කැමති නෑ ඒකට. ඒගොල්ලෝ කියනවා මොකද්ද? ඒගොල්ලෝ කියනවා මට මේ හිස් බව එන්න ඕනේ. හිස් බව ආවොත් තමයි මේ මගේ භාවනාව සාර්ථක. නිකන් පා වෙන ගතියක් එන්න ඕනේ. එතකොට තමයි මගේ භාවනාව සාර්ථක. කියලා අන්නේ විදිහේ අදහසක් ඒ කට්ටිය ඉදිරිපත් කරනවා. නමුත් ඒක නෙමෙයි නියම ක්‍රමවේදේ. ඒ වෙනුවට අන්න සතිමත් බව සති ආලෝකයේ යටතේ මේ විතර්කවලට එන්න යන්න ඉඩ දෙනවා. මෙන්න මේ විදිහේ දේවලුත් මගේ හිතට ගලාගෙන එනවා, මෙහෙම මෙහෙම ඉතිවිලිත් එනවා කියලා නැවත නැවත දැනගනිමින් ඒ ක්‍රියාවලියට පොඩ්ඩක් ඉඩ දිය යුතුයි. ඒක ඉඩ නොදුන්නත් ඒගොල්ලෝ ඇවිල්ලා වාහෙලා ගන්නවා ටික දවසකින්. එතකොට මේ කෙනා කියනවා, අනේ මුල දවස්වල නම් හොඳට භාවනාව කෙරුණා, දැන් හරි සෞතුයි, මේ විතර්ක බහුලයි, හැමදේම මතක් වෙනවා, හිතේ වට මැදිලා යනවා කියලා කියනවා. නමුත් මේ කෙනා දන්නේ නැහැ මේ ප්‍රතිපදාවේ යම් අවධියක් මේක. ඒ අවධිය බාරගත්තොත් තමයි එතනින් ඉදිරියට මේ ප්‍රතිපදාව වර්ධනය වෙන්නේ. ඒක ප්‍රතික්ෂේප කරොත් මොකද වෙන්නේ? එතන ඇට්ටකුණා වෙනවා. එතන හිර වෙනවා. ඉතින් ඒක නිසා අපි හිතුවොත් මේ භාවනාවක මේ විතර්ක මතුවෙලා එනකොට, මේ නානා ප්‍රකාර හිතුවිලි මතුවෙලා එනකොට කෙනෙක් කියනවා මේක බාධයි කියලා. නමුත් නියමාකාර භාවනාවක් ප්‍රතිපදාවක් අඳුනනවා නම් ඒ කෙනාට අපිට කියන්න තියෙන්නේ නෑ, ඒ ක්‍රියාවලියට ඉඩ දෙමින් තමුන්ගේ පුහුණුව සිද්ධ කරන්න. ඒ ක්‍රියාවලියට ඉඩ දෙමින් කිරීම හරහා, පුහුණු වීම හරහා තමයි අන්න අර ස්ථිර සහනයක්, ස්ථිර විවේකයක් මේවයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර මර්ධනය කළ යටපත් කළ තියුණා කියලා ඒක තුළ ස්ථිර විසඳුමක් ලබා ගන්න අමාරුයි. මේක තාවකාලිකයි. තාවකාලිකව නම් සැනසීමක් තියෙන බව හැබෑව. හැබැයි නැවතත් වෙනදාට වැඩිය ජවය අරගෙන, වෙනදාට වැඩිය සේනා සංවිධානය කළා ඒගොල්ලෝ අපිව හඹාගෙන එනවා. ඒක නිසා අන්න අර සතිමත් බව සති ආලෝකයේ යටතේ අර දේවල් වලට යම් කිසි විදියක ඇවිල්ලා යන්න ඉඩකඩක් අවස්ථාවක් අපි විවර කරනවා. ඉල්ලලා ගන්නවද මේගොල්ලෝ එනවා නීබේ. එන අවස්ථාවලදී ඒක සිහියෙන් දැකගනිමින් කල් ගෙවීම තමයි ක්‍රමවේදය. එහෙම කල් ගෙවුවොත් අන්න මේක ඇත්ත විසඳුමක්, ස්ථිර විසඳුමක් දිහාවට යන පාර තමයි ඔය හැපෙන්නේ. එහෙමයි කියලා දවසෙන් දෙකෙන් මේකට ස්ථිර විසඳුමක් එන්නේ නැහැ. නමුත් අඩුම ගානේ මේ සති ආලෝකයේ යටතේ මේ දේවල් වලට යම් පමණකට ක්‍රියාත්මක වෙන්න අවස්ථාවක් ලබා දෙමින් තම තමුන්ගේ පුහුණුව සිද්ධ කරනවා. අන්න නියම ක්‍රමවේදය. අන්න ඒ විදිහට තමයි යම් ආකාරයකට මේ පුහුණුව ඉදිරියට වර්ධනය වෙන්නේ, ඉදිරියට ගැලපෙන්නේ. එහෙම නැතුව අපි හිතමු මේවට එරෙහිව අපි හටන් කරන්න ගත්තා, මේවා එන්න බෑ කියලා හටන් කරන්න ගත්තොත් ඒක නිකාං වෙහෙසට පීඩාවට පත්වීමක් තමයි ඒ තුළ දකින්න තියෙන්නේ. අර නිකං හරියට නිකං භාග්‍යතුන් වහන්සේගේ උපමාව තමයි පහළට ගලාගෙන යන ගඟක් ගං ඉවුරකට ගියපු මිනිහේ කියනවා මේ ගඟ පහළට නෙමෙයි ඉහළට යන්න ඕනේ, ඉහළට ගලන්න ඕනේ කියලා මෙයා ගිහිල්ලා එතන ඩිමාන්ඩ් කරනවා. එහෙම වෙන්න ඕනේ මේ පහළට ගිහිල්ලා හරියන්නේ ඉහළට යන්න ඕනේ කියලා දඟලනවා, කෑ ගහනවා. නමුත් මේ දඟලුවත් කොච්චර වැලි කොට්ට දැම්මත් කෑ ගැහුවත් මේ ගඟේ ස්වභාවය තමයි පහළට ගැලීම. ඒකට එරෙහි වෙන කෙනෙක් නිකං වෙහෙසට පීඩාවට පත්වීම ඇරෙන්න වෙන දෙයක් ලං කරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ විතර්කත් හරියට නිකං මේ පහළට ගලන ගඟක් වගේ, ඒ විතර්ක එන්නේ එපා කියලා හටනක් පටන් ගත්තොත් අන්න මොකද වෙන්නේ? ඒක අසාර්ථක හටනක් බවට පත් වෙනවා. හරි, නිකං වෙහෙස පීඩාව ඇති කරන දෙයක් බවට පත් වෙනවා. එහෙම කට්ටිය කොතෙකුත් දැකලා ඇති. මේ භාවනා කරනවා කියන්නේ නිකන් හරියට කුඹුරු කොටනවා වගේ එක්සර්සයිස් එකක් තමයි ඒගොල්ලන්ට. ඇයි? එච්චරට වෙහෙසයි. දවසක් භාවනා කරාම අම්මෝ හවස් වෙනකොට තියෙන අමාරුවක් කියලා අන්න මේ වෙනිවැල් ගැට පවා බොන්න සිද්ධ වෙන්න පුළුවන්. හරි. නමුත් ඇත්තටම නියම ක්‍රමවේදය දන්නවා නම් මේ වෙනදාට වැඩිය විවේකයක් තමයි මේ භාවනා කරනවා කියන්නේ. නිකන් මහ ලොකු දැඟලිල්ලක් නෑ ඔතන. කරනවාට වැඩිය පොඩ්ඩක් නිකන් නොකරනිකා ඉඳීමක් තමයි තියෙන්නේ. නේද? අන්න ඒ ක්‍රමවේදේ තමයි පුහුණුවේ යුත්තේ. මොකද්ද මේ විතර්ක එනකොට කරන්නේ? ඒ දේවල් එන යන බව දැනගනිමින් නැවත නැවත හුස්මට පතුලට එන්න උත්සාහ ගන්නවා. අර සති ආලෝකයේ යටතේ කියලා මං කිව්වේ, සති ආලෝකයේ යටතේ මේ දේවල් වලට එන්න යන්න ඉඩ දෙනවා. හරි. දැන් ඔය YouTube එකේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. හරි ලස්සනට ඉංග්‍රීසියෙන් මේ බුදු දහම දේශනා කරන ප්‍රකාශ කරන පොඩි පොඩි ක්ලිප්ස් තමයි හැමදාම තියෙන්නේ. නිකන් ෂෝට්ස් වගේ නේද? ෂෝට්ස් වගේ තියෙනවා, පොඩි පොඩි විනාඩි 3-4 පොඩි ක්ලිප්ස් විදියට තියෙනවා. ඉතින් බොහොම නිකන් අර ලස්සන්ට ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඒක මොකද්ද නිකන් අර මේ ටීවී ස්ටාර් කෙනෙක්ගේ ගතිය තියෙනවා. රේඩියෝ ස්ටාර්ලා ටීවී ස්ටාර්ලා කරන්න ගියාම හරි අමාරුයි. කැමරාවට මූණ දෙන්න තේරෙන්නේ නැහැ. කැමරාවට කතා කරන්න තේරෙන්නේ නැහැ. නිකන් අර මාළුවෙක් වතුරෙන් ගොඩ දැම්මා වගේ ගතියකින් තමයි ඒ වැඩේ කෙරෙන්නේ. හැබැයි අපි හිතමු අර ස්වාමීන් වහන්සේ දිහා බැලුවම බොහොම හරි ලස්සනට ඒවත් පුළුවන්. අර නිකන් අර නිවේදකෙක් වගේ බොහොම ලස්සන ප්‍රසන්ටර් කෙනෙක් වගේ මේවා ඉදිරිපත් කරනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේත් යම් පොඩි වීඩියෝ එකක මම දැක්කා මේ විතර්ක කතාව පැහැදිලි කරනවා. විතර්ක කතාව මතක් කරනවා. ඉතින් මේ විතර්ක ගැන කියනකොට මම අහගෙන ඉඳියා මේ මොකද්ද මේ හාමුදුරුවෝ කියන්නේ මේකට විසඳුම විදිහට කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකද්ද? මේ දේවල් ආවට නිකන් ගණන් ගන්න නැතුව ඉන්නේ කියලා. ඒ දේවල් ආවට නිකන් ඒවාට අවධානයක් නොදී ඉන්න කියලා. ඒවා නිකන් මග ඇරලා ඉන්න කියලා. එහෙම තමයි යෝජනා කරන්නේ. හරි, එහෙම මග ඇරලා ඉඳීමක් තුළ මේ වැඩේ වෙනවාද කියලා ප්‍රශ්නේ මතු වෙනවා. ඔක්කොම ටික හරි ලස්සනට කියනවා. හැබැයි අතන පටලවනවා. අතන පටලවලා කියනවා නිකන් ඒවා ඒගොල්ලෝ ආවට ගණන් ගන්න එපා, ඒගොල්ලෝ ආවට දැක්කේ නෑ වගේ ඉන්න. එහෙම කියලා තමයි කියන්නේ. නමුත් මේ සතිමත් පුහුණුව තුළ අපි එහෙම නිකන් නොදැකීමක්, අවිද්‍යාවක්, ඉග්නොරන්ස් ප්‍රමෝට් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපි කියන්නේ එන බව දැනගන්න. දනිමින් දකිමින් තමයි කෙලෙස් දුර වෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ විදිහට. ඒකින්ද මේ විතර්ක හොඳට එන බව දැනගන්න. විතර්ක එනවා කියන්නේ ඒ සමග ඒවට අදාළ සැප දුක් විඳින්න වෙනවා. එහෙමකුත් තියෙනවා නේද? ඒ ඕවා විතර්ක විතරක් නෙමෙයිනේ, විතර්ක වලට කට්ටිය අකමැති. මොකද ඒක තුල තියෙනවා අමුතු වෙහෙසක්, දුකක්, සැප ගතියක් තියෙන දේවල් එන්නත් පුළුවන්. දැන් කාමේ වගේ හිත නැගිලාම, රාගේ වගේ හිත නැගිලාම ඒකේ මොකද්ද ඕ නිකන් අර ඕජසක් තියෙනවා. ඕක හප හප වික වික ඉන්න පුළුවන්. හරි. හැබැයි අර අපි හිතමු කටුක සිදුවීමක්, අතීත මතක වගේ දේවල් අහම ඔන්න දුකක් දැනෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට සැප දුක් විඳින ගතියක් මේ විතර්ක මතුවලා එන විතර්ක වලට අනුව සැප දුක් විඳීමක් තියෙනවා. ඒක නිසා තමයි ගොඩ දෙනෙක් මේවට අකමැති. නමුත් ඒ ක්‍රියාවලිය හරහා දනිමින් දකිමින් මේ දේවල් ප්‍රහාණය වෙන බව දැනගෙන ඉතින් ඒකට පොඩ්ඩක් ඉඩ දෙන්න. මේ වගේ දෙයක් ඇවිල්ලා මට වද දෙනවා කියලා දැනගන්න. දැනගනිමින් කල් ගෙවන්න. අනේ විදිහේ උත්සාහයක් පුහුණුවක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව අර නිකන් මේ නිකන් දැක්කේ නෑ වගේ ඉඳලා බලන් නැතුව ඉඳලා එහෙම ගොඩ යන්න බෑ. එහෙම ගොඩ යන්න බෑ. හරි. එහෙමනම් අර අර අන්ධයන්ගේ ඉන්ද්‍රිය භාවනාව වගේ එකක් වෙනවනේ. ඒ කවුද ඒකේ සඳහන්නේ? උත්තර මානවකයා. උත්තර කියලා බ්‍රාහ්මණ මානවකෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ කතා කර කර ඉන්න ගමන් මේ ආගියේ තොරතුරු නිකන් දැන ඇඳුනුම් කමට නිකන් ඇවිල්ලා පොඩ්ඩක් ආනන්ද හාමුදුරුවෝ ළඟ ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයාගෙන් අහනවා මේ ඕගොල්ලන්ගේ මේ ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවාද ඕගොල්ලන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියලා. එතකොට මේ තරුණයා කියනවා, ඔව් ස්වාමීනි, අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාවක් දේශනා කරනවා. මොකද්ද මේ ඉන්ද්‍රිය භාවනාව? මෙයා කියන්නේ මොකද්ද? මේ රූප දිහා බලන්න එපා. අර හාමුදුරුවෝ කියන කතාව ඈ. රූප දිහා බලන්න එපා, සද්ද අහන්න එපා. ඔන්න ඔය විදිහට තමයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ කියලා මේ තරුණයා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, ඔය කියන විදිහට නම් අන්ධය වුණොත් නිවන් දැකලානි කියලා. අන්ධයොත් නිවන් දැකලානි එහෙනම්. ඇයිති රූප කොහොමත් පේන්නේ නැහනේ. හරි. කන් ඇහෙන්නෙත් නැහනේ. කන් ඇහෙන්නේ නැති කට්ටියට එහෙම පස්සෙකුත් නැහනේ. අන්න එහෙනම් නිවන් කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. නමුත් එහෙම වෙනවා නම් මොනවා කරන්න බැරිද නේද? එහෙම වෙනවා නම් මොනවා කරන්න බැරිද? අර කවුද වයසක හාමුදුරු කෙනෙක්? වයසින් ඉන්නද කොදේ ස්වාමීන් වහන්සේ අන්ධ වුණාලු. ඊට පස්සේ තව වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් ගිහිල්ලා අහලා තියෙනවා, දැන් ඔබ වහන්සේ මේ දැන් රූප වලින් කරදරයක් නැතුව ඇති නේද කියලා. ලේසි නේද වැඩි වෙන්දට වැඩි කියලා තමයි අහලා තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේ කියලා. මොන පිස්සුද? අර වෙනදාට වැඩි රූප පේනවලු, චිත්‍රපටියක් පේනනවා වගේ මේ හිත තුල නැවත නැවත ඒ දේවල් මතුවලා එනවලු. මේකින්ද අන්ධ වුණු පමණින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කන් ඇහුණු නැතු පමණින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ විදිහේ ක්‍රමවේදයක් නෙමෙයි මේ ශාසනය තුල තියෙන්නේ. YouTube එකේ වීඩියෝස් එහෙම තියෙනවා, ඒ අන්ධ කට්ටිය පාට ගැන කියනවා. හරි. ඉතින් ඒගොල්ලෝ තින්නේ අර පරණ පුරුදු විතර්ක මෝඩ කමේම තමයි. කවුරුත් ඉන්නේ කේම තමයි. එයා උත්සාහ කරනවා මේ පාට කියන්නේ මොන වගේ සංකල්පයක්ද? ජාති අන්ධයෝ. පස්සේ බාගෙට ගිහිල්ලා අන්ධ වෙච්ච කට්ටිය නෙමෙයි. ජාති අන්ධයෝ. ඒගොල්ලෝ කියනවා මේ පාට කියන්නේ මොන වගේ දෙයක්ද? පාට කියන එක මගේ මනසේ මෙන්න මේ විදිහේ සංකල්පයක් තමයි කියලා. ඉතින් අර විතර්ක බොහෝ පුරුදු කරලා ඒවා හරි වැරදි කියලා හිතාගෙන කල් ගෙවනවා. ඉතින් අන්ධ වුණු පමණින් ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ වෙනුවට මේ අවදි භාවයක් තුල මේ දේවල් දැන දැක ගනිමින් යන ගමනක් තමයි වෙහෙසකාරී. නමුත් ඒක තමයි නියම විසඳුමක් විදියට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඒ විසඳුම තම තමුන්ගේ පුහුණුවේ මේ කොතෙකුත් අත්දැකලා ඇති. හරි. ඒක නිකන් දවසක් දෙකක් පුහුණු කරලා නෙමෙයි. සමහර විට මාස ගණන්, අවුරුදු ගණන් මේවා එක හරඹ කර කර ඉන්න වෙනවා ඉතින්. නැවත 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 මේ දේවල් ඒ තමුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි හිතමු එහෙම කරගෙන යනකොට යම් මාස ගණනක්, අවුරුදු ගණනක් යනකොට ඇත්තටම මේවායේ ගෙවීමක් තියෙන බව කෙනෙක්ට දැක දැනගන්න පුළුවන්. හරි. ගොඩ දෙනෙක් මේ පුහුණුවේ අධෛර්යමත් වෙන්න හේතුව තමයි මේ නිශ්චිත කාලයක් මේ පුහුණුව සඳහා දෙන්නේ නැහැ. නිශ්චිත කාලයක් කියන්නේ මම මේ කියන්නේ දිනකට පැය ගණනක් නෙමෙයි. ඒ වෙනුවට පුහුණු වෙමින් යම් කාලයක් ගෙවෙන්න දෙන්න ඕනේ. ඒගොල්ලෝ ෂණිකව පිළිතුරු බලාපොරොත්තු වෙනවනේ, ෂණික උත්තර බලාපොරොත්තු වෙනවා. ඉතින් නුදුරේදීම අධෛර්යමත් වෙනවා. මේක හරියන එකක් නෙමෙයි අප්පා කියලා. ඔන්න අතහැරලා දානවා. එහෙම කට්ටිය කොතෙකුත් ඉන්නවා. අයියෝ මං ওই නිසරණවණේට ගිහිල්ලා දිනා, ඕක වැඩක් ඇති ගන්න මේ කියලා කියනවා. ඉතින් මේ සතියකට ඇවිල්ලා ගිය මනුස්සයා. එහෙම නෙමෙයි මේකේ ප්‍රයෝජනයක් දකින්න පුළුවන්. ඒ වෙනුවට අපි හිතමුකෝ ඊට ඊයේ මෝඩ කමේම තමයි අදත් තියෙන්නේ, කමක් නැහැ. අද මෝඩ කමේම තමයි හෙටත් තියෙන්නේ, කමක් නැහැ. ඔහොම ඔහොම අපි හිතමු යම් කිසි විදියක මාස කීපයක් මේ පුහුණුව කරගෙන යමින් ප්‍රතිපාල පිළිබඳ ලොකු අපේක්ෂාවක් නැතුව ඉන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට තේරෙනවා මේ තැපෑලෙන් ඇවිල්ලා වදිනවා මොකද්ද අන්න ගෙවීමක් තියෙන බව. ගෙවීමක් තියෙන බව දැනෙන්නේ තැපෑලෙන්. අර තැපෑලෙන් වදිනවායි කියලා කියන්නේ තැපෑලෙන් තමයි වදින්. ඉතින් ඒක ටික දවසක් ඉවසගෙන කරගෙන යන කෙනෙක්ට තමයි දකින්න පුළුවන් අන්න වෙනදාට වැඩිය සුළු නමුත් ගෙවීමක් තියෙනවා. අල්ප මාත්‍ර නමුත් ගෙවීමක් තියෙනවා. අන්න ඒ ගෙවීම අපි දැක දැනගත්තොත් අන්න අපිට යම්කිසි විශ්වාසයකුත් දියුණු වෙන්න ඉඩ තියෙනවා මේ පුහුණුව නිවැරදි බව. ගොඩ දෙනෙක් ඒ ගෙවීම දැක දැනගන්න තරම් ඉවසීමක් කාලයක් දෙන්න කැමති නෑ. ඒගොල්ලෝ අර මේ ලෝකයේ පුරුද්දට ෂණික පිළිතුරු තමයි බලාපොරොත්තු වෙන්නේ. ෂණිකව ෂණිකව කොහොමද මේ විතර්ක දුමවා හරින්නේ කියලා බලාපොරොත්තු වෙනවා. ඩ්‍රග්ස් ගත්ත කට්ටියත් ඕකනේ කරන්නේ. ඒගොල්ලොත් නටක් ගාලා විතර්ක දුමවා හරින ක්‍රමවේද හොයාගෙන තියෙනවා. ඒක ශරීර සෞඛ්‍යයට කොහොම දහිත කරද, මානසික සෞඛ්‍යයට කොහොම දහිත කරද, ඒවා ඒගොල්ලන්ට අදාළ නෑ. ඒ වෙනුවට අන්න මොහොතක සුවයක් සැපයක් සඳහා අන්න අරමුණු කරනවා නේද? දැන් අද කාලේ ඩ්‍රග්ස් ගැන කතා කරනකොට තියෙන්නේ ඉස්සර නම් මේ ඩ්‍රග්ස් විදියට අඳුරන්න පුළුවන්නේ, දැන් එහෙමත් බෑ. දැන් තියෙන්නේ නිකන් අමුතු අමුතු උපක්‍රම සහිතව නිකන් හුරුබුහුටි විදියට අඳපු ඩ්‍රග්ස් තමයි. සමහරවිට පොඩි පෙත්තක්, එහෙම නැත්නම් වෙන යම් දෙයක් උඩක් විදිහට අර ළමයි අතර ගැවසුනත් ඉස්කෝලවල ගැවසුනත් එකපාරට හොයන්න බැරි විදිහට තමයි මේ දේවල් හැදිලා තියෙන්නේ. ඔය ඔය සිරියාවේ කඩා වැටුණ රෙජීම් එක තියෙන්නේ ආසාද්, අන්න ඒගොල්ලන්ගේ ප්‍රධාන බිස්නස් එක වෙලා දුවනේ මේ රටේ ඉඳලා අන්න පෙති විදිහට අර හුරු බුහුටි ආකාරයෙන් මද්‍රව්‍ය පිට රටට යැවීම, මේක තමයි ඒගොල්ලන්ගේ බිස්නස් එක. මේ මද්‍රව්‍ය හදපු ෆැක්ටරිත් පෙන්නවා පහුගිය දවස්වල, මෙන්න හදලා තියෙන විදිය, මෙන්න හදලා තියෙන පෙති, මෙන්න මේ විදියට තමයි මේවා පිට රටේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒ විදියට කොතෙකුත් ක්‍රමවේද, නියමාකාර විවිධාකාර දේවල් තියෙනවා. ඒවායින් බලාපොරොත්තු වෙනවා මේවා පොඩ්ඩක් සංසිඳෝලා සුළු මොහොතකට මොහොතක සුවයක් විඳින්න. නමුත් ඒ විඳීම තුළ ඒක ස්ථීර විසඳුමකුත් නෙමෙයි, ඊළඟට එනකොට එන්නේ ඒවා දෙක තුන වෙලා. අර පෞගේ දවසක කවල්ලෙක් ඉඳියා මෙහෙ ඇවිල්ලා ඉතින් ආවට එච්චර ලොකු ප්‍රයෝජනයක් තියෙනවා කියලා කියන්න තමාරුයි. නමුත් ඉතින් ඒ ළමයා කියන්නේ මොකද්ද, එයා අකවුන්ටන් කෙනෙක්ලු ඉස්සර අකවුන්ටන් කෙනෙක්. ඊට පස්සේ මේ ඔය අයිස් කියන මද්‍රව්‍යයට ඒකට හුරු වෙලා ඇබ්බැහි වෙලා එයා කියනවා ඒක ගත්තහම නිකන් මනස වික්ෂිප්ත වෙනවලු, මනස වික්ෂිප්ත වෙනවලු, තේරෙනවලු මේ ඩ්‍රග් එකකින් ඇති වැඩකුත් නැහැ කියලා. නමුත් අර ඇබ්බැහියට වගේ ගන්නවලු. ගංජාත් නැහැනේ ස්වාමීන් වහන්සේ, දැන් ගංජා ඉස්සර වගේ හොඳ ගංජා ඉන්නේ නැහැනේ, දැන් තියෙන්නේ කේරළ ගංජාලු. ඔන්නෝ මොකක්දයක් කිව්වා මේ කියන්නේ අර මත්ද්‍රව්‍යයක් කියලා දන්න නිසා ගන්නවලු. හැබැයි ඒකෙන් අර ඉෆෙක්ට් එකක් ඔය කියන තරම් මේ සූස්තියක් නැහැ, හිත වික්ෂිප්ත වෙනවා. ඉතින් මම කියනවා එහෙම කාලයක් කරගෙන යනකොට මට අර රැකියාව කරගන්න බැරි වෙලා කියලා. සාමාන්‍ය නිකන් කවුන්ටන්ට් ලගවහම නිකන් තියෙන්නේ වෙයි නිකන් නේද, ෆෝකස් වෙලා නිකන් ඒක ඒ ගානට ඒවා ගැන අවධානයෙන් accounts balance වෙන්න එපැයි, එහෙම රැකියාවක් තියෙන්න එපැයි, ඒවා attention to detail ඒක තියෙන්න ඕනේ. අනේ මම ඕ ලෙවල් වලට කොමර්ස් කරන්න ගිහලා මට දවස් දෙක තුන යනකොට එපාවට මේ පවුනා. ඒක කොහොමවත් බැලන්ස් නොවන account එකක් කියලා මට තේරුණා. ඉතින් කොහොම හරි මේ attention to detail කියන එක වැදගත් ඒ කට්ටියට. ඒ වගේ වෘත්තියක් කරන කට්ටියට. ඉතින් අර කොල්ලා කියන්නේ මොකද්ද, මට එහෙම අවධානයක් දෙන්න බැරුව ගියා කියලා. ඉතින් අන්තිමට රසායනුත් දොට දැම්මලු. ඉතින් බලන්න අර මනසක එහෙම permanent damage එකක් පවා එන්න පුළුවන්. ඕක ආවහො අනිත් පැත්තට කරකවන්න බෑනේ. ඔක රිවර්ස් කරන්න අමාරුයි. ඉතින් ඒක තමයි යථාර්ථය. එහෙම ෂණික විසඳුම් ෂණික ක්‍රමවේද පාවිච්චි කළා මේවා මැඩ පැවැත්වීම අන්න සාර්ථක නෑ. ඒ වෙනුවට ස්ථිර විසඳුමක් කියන එක හැමදාම වෙහෙස දරන්න ඕනි, වෙහෙස ගන්න ඕනි, ඒක උපයන්න ඕනි. එහෙම නැතුව ඒක ලැබෙන්නේ නෑ. හරි, දැන් මේ පැවිද්දක උනත් තේරෙන දේ තමයි මේ පැවිද්ද උපයන්න ඕනි. පැවිදි වුණ ගමන් ඒක ගන්න බෑ. නැවත නැවත ඒ ප්‍රතිපදාවේ යෙදෙමින් තමුන්ගේ සීලෙත් හැකි පමණින් ආරක්ෂා කරගනිමින් මොන මොනවා හරි ඔය ශාසනික වැඩකුත් කරගෙන ඉන්න ඕනේ. ඉන්නකොට තමයි අරක ජව කැවෙන්නේ. ඒක ජව කැවුනහම ආයෙ නිකන් ටච් කරනකොට වැඩේ වෙලා ඉවරයි. ටච් කරනකොට වැඩේ වෙලා ඉවරයි. අන්න වචනේ දෙක කියනකොට කෙනෙක්ට තේරිලා ඉවරයි. මොකද්දෝ ඉලෙක්ට්‍රික් ගතියක් එනවා. ඒක එන්නේ අර ඉපයීම හරහා. එහෙම නැතුව නිකන් අර බලහත්කාරයෙන් අමෝරාවෙන් ගන්න බෑ. මෙදී එන්නේ වගේ දෙයක් මේ තුලත් තියෙනවා. අර විදියට නිකර්ෂණිකව ඉක්මනට ඒ විසඳුම් ඒ ක්‍රමවේද හොයන්න ගියාට ඒක එච්චර සාර්ථක නෑ, අමාරුවෙන් උපය ගන්න වෙනවා. පවගේ දවස කෙනෙක් ආනෝ සාමාන්‍යයෙන් මේ විතර්ක එනවා මම භාවනා කරනකොට ඒවයෙන් මුදෝල හුස්මට ගන්න නිකන් කෙටි ක්‍රමයක් තියෙනවාද, ලේසි ක්‍රමයක් තියෙනවාද, ෂෝට් කට් එකක් තියෙනවාද කියලා තමයි අහන්නේ. ඉතින් දැන් මම ඇහුවා මහත්තයා ඩ්‍රයිව් කරලා තියෙනවාද කියලා. ආවෝ සෙන්ස මම ඩ්‍රයිව් කරන කෙනෙක්. දැස මැනුවල් වාහනයක් ට්‍රේන් වෙන කාලේ කොහමද ගියර් එකක් මාරු කරනකොට කොහමද කියලා. එතකොට පුරුදු වෙන කාලේ ගියර් එකක් මාරු කරනකොට නේද බර බරාස් ගාලා මේ වාහනේ එන්ජිමත් එක්ක බිම වැටෙන ගානට ගිහිල්ලා තමයි නතර වෙන්නේ. මට මතකයි ඔය අපේ ආතා ඉස්සර මාව අරගෙන ගිහිල්ලා වාහන පුරුදු ගන්න ගිහිල්ලා කොයිදෝ ස්කීම් එකකට ගිහිල්ලා හොඳ වෙලා අඩේ පැත්තේ වයින වාහනත් නැහැ වැඩි. අර ගියර් මාරු කරනකොට එයාට නිකන් මැගේ ලේ වතුර වෙනවා. අර එන සද්දෙයි අර මේ වාහනේ වෙහෙසෝන ගතිය දැකලා. ඉතින් ආධුනික කෙනෙක් එහෙම තමයි ගියර් මාරු කරන්නේ. එහෙම නැතුව තේරෙන්නේ නැහනේ. හැබැයි අපි හිතමු අවුරුදු කීපයක් කොක් කරගෙන යනකොට නිතිපතා ඩ්‍රයිව් කරනකොට අන්න තේරෙනවා දැන් ගියර් මාරු වෙන බව දන්නෙත් නැහැ. ඔය ඔටෝ ගියර් වාහන වලට වැඩිය හොඳට මැනුවල් වාහන එලවනවා ඒ පුරුදු කට්ටිය. ඒගොල්ලන්ට ඔටෝ ගියර් හරියන්නේ නැති තරම් නේද? අන්න මොකද උනේ අර නැවත නැවත පුහුණු වීම හරහා ඒකේ අමුතු ශිල්පයක් වර්ධනය වෙනවා. හිතලා කරන්න දෙයක්වත් නැති තරම් දැන් නේද? අන්න ඒ විදිහට තමයි මේ දේවල් ගොඩ නැගෙන්නේ. ඒක අමාරුවෙන් උපයගත යුතු ක්‍රමවේදයක් තියෙන ඉතින්. එහෙම නැතුව මේ ගුරු මුෂ්ටිය තියාගෙන ඉන්නවත් නිකන් මේ හාමුදුරුවෝ නිකන් කෑල්ලක් කියලා ඉතුරු කෑල්ල කිව්වේ නැහැ කියලාවත් එහෙම එකක් වෙනුවට තියෙන්නේ තම තමුන්ගේ පුහුණුව. ඉතින් කාලයක් තිස්සේ කිරීම හරහා තමයි මේ ශිල්පය වර්ධනය කරගන්න පුළුවන්. ඒ විදිහේ දෙයක් තමයි ස්ථිර විසඳුමක් බවට පත් වෙන්නේ. නේද? මේ ලෝකේ ඔය කෙටි දේවල් මොන දේ ගත්තත් ඒකේ තියෙන ආදීනෝ පැත්තක්. කෙටි ආහාර ගන්නකො කාගෙන කාගෙන යනකොට ඔන්න දවසක මලා කියලා අහන්න ලැබෙනවා. කෙටි මුදල් හොයන ක්‍රමවේද ගන්නකො දැන් ඔය පිරමීඩ් දාව අරන් එහෙම හරි පෙරේතයිනේ. දැන් සල්ලි ටිකක් නිකන් හරි තිබුණොත් අම්මෝ ඒකේ රිටර්න් එක මදි. ඒ වෙනුවට ගිහිල්ලා දාන්න ඕනේ පිරමීඩ් දාව ආරමක. දාලා මොකද වෙන්නේ? ඉතින් කෙලව ගන්නව වෙන මොකද්ද? ඒක ඒක ඒ කෙටි ක්‍රමයකට හම්බ කරන්න යනවා. ඉතින් ගිහිල්ලා ඊට පස්සේ බැංකු ඉස්සරහා ආරව මේවා ඉස්සරහා පෝලිං වල උද්ඝෝෂණ වල තමයි ඉතුරු කාලේ ගෙවෙන්නේ. ලංකාවේ හරි පිරිසක් ඉන්න ඒ වගේ මේ 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 කෙටි ක්‍රම වලින් සල්ලි හම්බ කරන්න. ඒක පොඩ්ඩක් හිතලා කල්පනා වල වැළලුවොත් දැන් එහෙම කොහොමද මේක ඉපයෙන්නේ කියලා ප්‍රශ්න කරොත් දැන් අරගොල්ලෝ අපිට සල්ලි දෙන බව හරි ඒගොල්ලෝ කොහොමද උපය ගන්න කියලා ප්‍රශ්න කරොත් උන් ගෙවල් දොරවල් විකුණලා ඇවිල්ලා මේ මිනිස්සුන්ට සල්ලි බෙදන්නේ උන් නෙමෙයිනේ. එහෙනම් ඒකේ මොකක් හරි ට්‍රෙක් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් උපයන්න බෑ. එහෙම නැත්නම් ওই මද්ද්‍රව්‍ය ව්‍යාපාර හරි කසිප්පු බිස්නස් හරි ආයේ වගේ වෙනුත් ඉපෙව්ව හැකි නේද? කෙටි ක්‍රම. නමුත් ආදීනෝ තියෙනවා. ආදීනෝ තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න බැරි නම් ඉතින් හරි අමාරුයි. ඒක නිසා උත්සාහයෙන් ක්‍රමයෙන් උපයගත යුතු දියුණු කරගත යුතු දෙයක් තමයි මේක. හරි. ඉතින් ඕක කියාගෙන යනකොට තව පොඩි දෙයක් මතක් කරන්නම්. මේ විතර්ක හා සම්බන්ධම දෙයක් අපි හිතුවත් කල්පනා කරොත් දැන් සාමාන්‍යයෙන් සතිමත් පුහුණුවක් අපි කරනකොට අපි කියන හුස්මට හිත ගන්න කියලා. මේ හුස්මට හිත ගන්න, හිතවිලි ඒවි කමක් නැහැ, හිතවිලි ඔස්සේ ඇදිල යාවි කමක් නැහැ, හිතවිලි ඔස්සේ ගිහිල්ලා ඒ බව දැනගනිමින් නැවත නැවත හුස්මට හිත ගන්න කියලා. නමුත් අපි හිතමු මේ පුහුණුවම තව ටිකක් පළපුරුදු කාර්යයකට අපිට වෙනස් විදියකට පෙන්වන්න පුළුවන්. දැන් පහුගිය දවසක වැඩසටහනකට ගියා. දවසක වැඩසටහනකට ඒගොල්ලොන්ට උදේවරුවේ අර හොස්මට ගන්න මඟ පෙන්වීමක් සහිතව ඒ විදිහේ පුහුණුවක් කරා. මේ ආධුනික පිරිසක් ඉතින් වැඩි. නමුත් හවස්වරුවේ මම කිව්වා හරි දැන් අපි මුකුත් නොකර මේ නිකන් අවධානයෙන් පොඩ්ඩක් කියමු මේ වර්තමාන මොහොත ගැන. ඊට පස්සේ ඔන්න මොකද වෙන්නේ? සද්ද ඇහෙනවා, හිතුවිලි එනවා, ඇඟක් දැනෙනවා. ඔය ඔක්කොම අතරේ යම් ක්‍රියාවලියක් අපිට දැනෙනවා. එතන මුකුත් නොකර මේ ක්‍රියාවලියක ඉඳියොත් මොකක් වෙයිද? සිහියක්ද මේ තියෙන්නේ කියලා මේ කට්ටියව යම් කිසි විදියක අර නිකන් දෙයකට අවධානය යොමු කරනවා වෙනුවට නිකන් අවදිභාවයක් පවත්වන්න මතක් කරා. ඉතින් ඕම කළා ඉවර වෙලා ඔන්න හවස වැඩසටහන ඉවර වෙනකොට ඒ වයසක නෝනා කෙනෙක් ඇවිල්ලා කියනවා මොකක්ද මේ ස්වාමීන් වහන්සේ මට පොඩ්ඩක් අදාරන්න පුළුවන්ද කියලා පටන් ගත්තා. ඕක කියනකොට ඉතින් වැඩේ හරි. මේ ඊට පස්සේ මොකද්ද කියන්නේ, මේ කියනවා මේ මහත්තයා නැති වුණාලු අවුරුදු දෙකකට කොහෙද කලින්. හරි. ඊට පස්සේ පුතා නැති වුණාලු අවුරුදු 45යිලු. හරි. ඉතින් මේ අනේ මං හරි අමාරුවෙන් ඉන්නේ, මේ ඔබ වහන්සේ ඕමගම කිව්ව හින්දා මම මේ මමත් ඕමගමනි කියලා ඔන්න දැන් ඥාතිකමකුත් අදාගෙන ඇවිල්ලා දැන් අරග අඬා වැටෙනවා. ඊට පස්සේ කියනවා සායින්නස් අර උදේ කරපු පුහුණුවේ දිනම් ටිකක් හරි කරන්න පුළුවන්, අර හවස කිව්වනි මුකුත් නොකර අවධානය හුස්මට නොගෙන ඉන්න නිකන් ඉන්න කියලා. ඒ වෙලාවේ හිත ගිහිල්ලා නවතින්නේම අර පුතාගේ මතක, ඒ වෙච්ච සිදුවීම් මේ වගේ දේවල් වලට තමයි. මම ඉතින් අඬා වැටිලා කඳුලකුත් එක්ක තමයි ඒ පරියන්කෙන් ඇස් සැරී කියලා. අන්න මොකද වෙන්නේ, ඔය තියන්නේ ඔය වුන්ඩ් එක තමයි ඉතින් නේද. ඔන්න තුවාලේ තියනවා, තුවාලේ හරි ඉදුන් දෙනවා, වේදනා දෙනවා. හරි. නමුත් ඕක හා සම්බන්ධ හරි ලස්සන කෝට් එකක් තියෙනවා. මොකද්ද? කුම්ෆූ පැන්ඩාවල. අපි මේ දවස්වල කෝට්ස් වලින් තමයි දුවන්නේ, නිකන් නිකන් ෆිල්ම් වල කෝට්ස් එන්නත් පුළුවන්. ඒකේ කියන්නේ මොකද්ද? Don't push past memories deeper inside of yourself. Let those memories breathe and let the old wounds heal. මේ අතීත මතක ඔබ තුල ගැඹුරට තල්ලු කරලා යටපත් කරලා දාන්න එපා. ඒ වෙනුවට ඔය මතකවලට හුස්ම ගන්න දෙන්න කියලා තමයි කියන්නේ. දැන් අපි හිතමුකෝ අර මතක ඇවිල්ලා අර නැවත නැවත ඒවට හිත ඇදිලා ඇදිලා යනකොට අන්න ඒවා නිකන් හුස්ම ගන්නවා වගේ. මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලියක් අතරේ නැවත නැවත ඒවට හිත ඇදිලා යනවා කියන්නේ මේ මතක හුස්ම ගන්නවා වගේ කියලා අපිට ඔය පුහුණුව තුළ නිකන් පෙන්නන්නත් පුළුවන් නේද? අන්නේ මතකවලට හුස්ම ගන්න දෙන්න කියලා තමයි කියන්නේ. මොකද ඒ හුස්ම ගැනීම තුළ මේ තුවාලේ හොඳ වෙනවා. යටපත් කරලා අමතක කරලා ඉඳියානේ ආයි තව තව වර්ධනය වෙලා දවසක කැන්සර් එකක් වෙන්න පුළුවන්. ඒක තමයි ඔය වගේ කට්ටිය අර මහත්යත් මලා පුතත් මලා තව වැඩි කල් ඉන්නෙත් නෑ මාත් මලා කියලා තමයි කියන්නේ වෙන්නේ. ඇයි ඒ? එහෙම දෙයක් තියෙනවා. අර අර අරක දරා ගන්න බෑ අර මතකය. ඒක ඒක සුව වෙන්න ඉඩ දෙන්නේ නෑ. සාමාන්‍ය දැන් ඔය ඇඟේ ඇති වෙන තුවාලයක් වුණත් වහලා පැලස්තර් ගහලා තිබ්බහම ඒක තැම්බිලා නිකන් මොකද්ද අමුතු එකක් වෙලා යනවනේ. ඒ වෙනුවට නිකන් ඔය හුලම් වදින්න දාලා තිබුණොත් ඕක ඊට වැඩිය හොඳට වේලෙන්න හොඳ වෙන්න පුළුවන්. දොස්තර කෙනෙක් කියෙම ඉඳියොත් ඉතින් මෙතන විරෝධය පළ කරයිද දන්නේ නැහැ. එසේ නමුත් මම මේ කියන්නේ නිකන් සාමාන්‍ය කයේ තියෙන තුවාලයකට වුණත් පොඩ්ඩක් හුලම් ටිකක් වදින්න ඕනේ, නිකන් හුස්ම ගන්න දෙන්න ඕනේ. ඉතින් මේ මානසික තුවාල කියන ඒවා කොහොමත් ඒගොල්ලෝ සුව වෙන්න නම් ඒ තුවාල වලට යම් කිසි ආකාරයක සුවවීම සඳහා ඉඩක් ස්පාසුවක් දිය යුතුයි. දැන් පුරාණ රෝමේ අදහසක් තිබුණලු මහත්තයා මැරුණු නෝනලට දවස් 10ක් අඬන්න පුළුවන්. ඒක නීතියක් විදියටම පනවලා තියෙනවා. දවස් 10ක් අඬන්න පුළුවන්. හැබැයි 10න් පස්සේ අඬන්න බෑ. එහෙම නීතියක් තිබුණලු. දැන් මෙහෙ මොකද කරන්නේ? සාමාන්‍ය ශ්‍රී ලංකන් ට්‍රැඩිෂන් එක අනුව කරන්නේ මොකද්ද? අනේ දවස් 7ක් අඬන්න පුළුවන්. දවස් 7ක් යනකම් උයන්න දෙන්නේ නැහැ නේ. වටපිටාවේ කට්ටිය කෑම ගෙනහලා දෙනවා, ගිනි මොලවන්නේ නැහැ. ඊට පස්සේ ඥාති හිත මිත්‍රාදීන් ටික ඔක්කොම ඇවිල්ලා ගෙදර වැටිලා ඉන්නවා. ඉතින් අර දවස් 7 හොඳට ඇඳුව හැකි. හොඳට ඇඳුව හැකි. කවුරුත් බලන්නත් කට්ටිය ඉන්නවා, කෑමත් හම්බ වෙනවා, කාලා බීලා හොඳට අඬ අඬ ඉන්න තමයි තියෙන්නේ. හරි, 7න් පස්සේ ওই බල්ලෙක්වත් නැතුව යනවනේ ওই ගෙදර. ඔවුන් ටික ඔක්කොම ආපහු තම තමුන්ගේ වැඩවලට යනවා. අනේ ඊට පස්සේ අඬන්න ගියොත් වැඩේ අමාරුයි. මේකින්ද 7ක් අඬලා නවත්තන්න පුළුවන් නේ, ඒකත් ලොකු දෙයක්. ඊට පස්සේ ආව මාසෙන් දවසක් අඬන්න දෙනවා. අවුරුද්දෙන් තාපව දවසක් අඬන්න පුළුවන්. අවුරුදු දෙකෙන් ආයෙ තව දවසක් අඬන්න පුළුවන්. එහෙම එහෙම අර ෂෙඩියුල් එකට ඇඬුවානම් හරි. ගොඩ දෙනෙක්ගේ ප්‍රශ්නේ තියෙන්නේ මොනවද? මේ නිකන් අඬන්න නැතුව නිකන් මොකද්ද නිකන් ශක්තිමත් මූණක් දාගෙන ඉන්නවා. ඉඳලා අර ටික කොහොම තමුන්ගේ ඇතුළට තල්ලු කරලා යටපත් කරලා දානවා. දැම්මට පස්සේ සුව වෙනවා කියන එක ලේසි නෑ. ඉතින් අර මනුස්සයා අර ෂණිකව හිතේ යන්නේ මොකටද කියලා ගත්ත ගමන් ප්‍රශ්නේ අඳුරන්න පුළුවන්නේ. හැබැයි යාට මේ බණේ කිව්ව හැකිද? එයාට මේක කියලා තේරුම් කරන්න අමාරුයි. ඒ වෙනුවට එයාට කියන්නේ හරි කමක් නැහැ කොහොම හරි පුළුවන් විදියක කරගෙන මේක එලිලා ඉන්න කියලා තමයි කියන්නේ වෙන්නේ නේ. මේක තේරුම් ගන්න පුළුවන් මෙතන ඉන්න කට්ටියට. නමුත් අර වගේ කෙනෙක්ට ඕක කියලා පැහැදිලි කරලා දෙන්න අමාරුයි. මේක නිසා ඉතින් ඒ කලින් පුහුණුවක් කරගෙන තියුණොත් මං හිතනවා එකට පත්තට ගුණයි කියලා. එහෙම නැත්නම් මොකද වෙන්නේ අර වගේ අමාරුක වැටෙන වෙලාවක අර ඉතින් අනාත නාත. මේ කවුද මේට්‍රන් කෙනෙක්ද කවුද මොකද්ද කියලා එකන් ආවලු. මේ ඔයාට ඉතින් වෙන විසඳුමක් නෑ මේකම තමයි තියෙන්නේ කියලා. එන්න වැඩසටහනට යන්න සම්බන්ධ වෙන්න කියලා එකන් ආවලු. හැබැයි ආවට ඉතින් වැඩේ ලේසි නෑනේ ඉදිරි ගමන. ඒක තමයි යථාර්ථයක නිසා තේරුම් ගත යුතු තමයි මේ අතීත මතක එනවා කළුයි අඳුරුයි. නමුත් ඒවා යම් කිසි විදියක අනර ඒවාට හුස්ම ගන්න දිය යුතුයි. ඒවා හුස්ම ගැනීමක් තුළ අර විදියට සුවවීමක් තියෙන සුව සේවාවක් තියෙනවා. නැත්තං අර අඬලා එළියට දැමීම තුළ සුව සේවාවක් තියෙනවා. අර විදියට ඒ වෙලාවේ ශක්තිමත් කෙනෙක් විදියට ඉඳලා පස්සේ කඩා වැටෙන එක ඊට වැඩිය භයානකයි. ඒක ටිකක් කල් ඇදෙන ප්‍රශ්නයක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ක්‍රමවේදයක් හරහා අපි කාට කාටත් සුව වෙන්න පුළුවන්. ඒ සුව වීම සඳහා කරන ආරාධනාවක් වෙන්න පුළුවනි මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය. ඉතින් අපි හිතමු එහෙම කාලයක් පුරුදු කරනකොට අර මේ මෙතන තුනනේ මේ අරූප සංඤී කතාවක් මෙතන තියෙන ඇත්තටම අර රූපී ස්වභාවය වෙන මේ වගේ දේවල් ඉක්මෝලා මේ හිත යම් ආකාරයක වෙනසකට පරිවර්තනයකට පත් වෙනවා. ඒ වගේ කෙනෙක්ට දකින්න පුළුවන් අර අර වෙනදා තිබුණු විතක්ක තිබුණාට ඒ වගේ බලපෑම අඩු වෙලා අවම වෙලා තියෙනවා කියලා. නිකන් අර දෙබිඩි මනසක් වගේ නිකන් මේ නිකන් මේ කතා කරනවා. කතා කරාට මොකද නිකන් කතා නොකර කරන්නේ නැහැ වගේ. නිකන් දෙයක් අහගෙන ඉන්නවා නිකන් අහන්නේ නැහැ වගේ ගතියකුත් තියෙනවා. මේ විතර්කක් තියෙනවා නිකන් ඒ වුණා නිකන් මගේ නෙමෙයි වගේ. ඔන්න ඔය විදිහට යම් කිසි විදියක දෙබිඩි දෙතෑවර ගතියක් දකින්න පුළුවන්. ඒ මෙන්න මේ වෙනස පරිවර්තනය තමයි. මේ හිත මේක සම්පූර්ණ ග්‍රහණය කරගෙන ඉන්න වෙනකොට යම් පමණකට මේක ඉක්මවලා ගිහිල්ලා තියෙනවා. ඒ ඉක්මවීම අනර විදිහේ වෙනසක් පරිවර්තනයක් බව දැක දැනගන්න පුළුවන්. නිකන් මේ කතා කරාට මොකද වෙනදා තරම් නිකන් වැසගෙන කතා කරනවා නෙමෙයි හැබැයි කතා කරනවා. නිකන් අහගෙන ඉන්නවා වගේ. හැබැයි ආලම නැද්ද මන්දා. නේද? නිකන් අහනවා නෑ වගේ ගතියක්. මේ දැනෙනවා නොදැනෙනවා වගේ ගතියක්. මේ විතර්ක තියෙනවා හැබැයි නිකන් නෑ වගේ මගේ නෙමෙයි වගේ ගතියක්. කොන්න ඔය විදිහේ නිකන් දෙතෑවර දෙබිඩි මනසක් වගේ ස්වභාවයක් දකින්න පුළුවන්. වෙනදා මේකට බැසගෙන මේකම ග්‍රහණය කරගෙන ඉඳමු මේ මනස දැන් නිකන් අස්ථාවර වෙලා දෙතෑවර වෙලා තියෙනවා. ඒක අන්න අර රූපී ස්වභාවය වගේම අරූපී ස්වභාවය අතර හුවමාරුවක් විදිහට පෙන්වන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මෙන්න මේ විනිවිදීම තමයි. මේ රූපී ස්වභාව විනිවිදීම තුළ මේ හාමුදුරුව මේවා ඉක්මවලා තියෙනවා. හරි? අන්න අර යෝග ඕග බිඳ දමන යෝග ඕග ඉක්මෝලා යන ක්‍රමවේදය ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ විදිහේ යථාර්ථයක් අපිටත් ලං කරගන්න පුළුවන්. තම තමුන් ඉතින් උපය ගන්න ඕනේ. අපිට වෙනම පැකට් එකක් ගහලා බෙදා හරින විදියක් තියෙනවා නම් හරි සෝ එහෙම නැහෙනි. එහෙනම් අර සැෂේ පැකට් එක ගැව්වාම ඔන්න මමත් අරූප සංඤී වුණා කියලා කියන්න පුළුවන් නම් හරි සෝ. නමුත් එහෙම නෙමෙයි මේ යථාර්ථයේ මේ වැඩේ වෙන්නේ. ඒක නිසා නිතිපතා පුහුණුවක් කරන් එහෙම මාස කීපයක් පැවැත්වුවොත් මේ කියන ඉපීම උපයන්න අමාරු නෑ. මේ විදිහේ යම් ආයෝජනයක් ඉදින් කළ යුතුයි. ඒ සඳහා උනන්දුවත් ධෛර්යයක් අද දවසේ මේ කතා බහිනුත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස. පහුගිය සතියේ මාතියක් කරදර වුණා මේ පරණ මතක ඇවිල්ලා ස්වාමීන් වහන්ස මේ බටලන්ද වார்த்தාව ගැන ආයි කතා කරන්න ගත්තනේ. ඉතින් අපේ තාත්තරත්
නදීප්ගේ මොකක් හරි සම්බන්ධයක් එහෙම තියෙනවද ඔය රට පැනල ඉන්න කට්ටිය විශ්වාස
කරනවා? අනේ විශ්වාස නැහැ තාත්තා.
තාත්තා.
ඔව්. මම හිතාගන්න බැස වෙන සේකිත අර යටපත් වෙලා තිබිලා තිබිලා මේ සමහරවිට ෂෝට් වීඩියෝස් එනවා අය දකින්නට ගැහෙනවා ස්වාමීන් වහන්සේ ඇතුලෙන්
ඒක මාරු මාරු වැඩේ කියන්නේ ඒ පොයින්ට් එක දීලා තියෙන කවුද? පොයින්ට් එක දීලා තියෙන අදාළ මෑන්ම තමයි. කෝ වාතාව කෝ කෝ කිය කෝ එහෙම ගන්න නැහැ නේ කෝ කියලා. වාතාව තුන නම් පාර්ලිමේන්තු එකේ ටේබල් ගල තියෙන්නේ
ඒක ඊළඟේ වාගේ දක්වනවා.
ඔකට කියන්නේ ඌරාගේ මාළු ඌරාගේ පිටේ තියෙන කපනවා කියන්නේ ඔකට තමයි.
ඉතින් සමාව දීලා තිබුණේ වුණාට සමාව කොච්චර සමාව දීලා තිබුණත් මතු වෙලා එනවා හරි අමාරුයි ඒවා දරාගෙන ඉන්න. නමුත් ඉතින් අපි කරන මේ ප්‍රතිපදාව ගැනම හිතලා ස්වාමීන් වහන්සේ මේක ආයේ එනවනි කියලා දැනගෙනම ස්වාමීන් වහන්සේ මට මතකයි කලින් අපේ ඉංග්‍රීසි වැඩසටහනෙත් ඕකේ එකක් කරා. අහනකොට ඒ අතීත මතකයක් කියලා අහනකොටම ස්වාමීන් වහන්සේ මේ ඕක එනවා එනවාමයි ස්වාමීන් වහන්සේ. ඉතින් නමුත් අර සමාව දුන්නයි කියලා කියන එකෙන් ඒක යටපත් වෙනවා. නමුත් අර නිකන් අර ලයිට් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර ලයිට් එකක් ගහන බලනවා වගේ කියනකොටම හරියටම පේන්නේ ඒක තමයි අර කොච්චර
ඒක තමයි. අර ඉතින් සමාව දුන්නක වට දීලත් නැහැ නේ බැලුවෝ. ඒක නිකන් අර නිකන් ඒක හරහා යන්නම ඉතින් වෙනව නේද? ඕවා ඉතින් සෙල්ලන්නේ මේ මේ රටේ අපෝ වෙලා තියෙන දේවල් හැටියට බැලුවාම මේ ගානට ඉතුරු වෙලා තියෙනවා ඇති. ඔය වගේ මාරකයක් තමයි පෞගේ අවුරුද්දෙත් පැන්නේ. හැබැයි ඉතින් ඉතුනේම ආවෝ ලේහැලෙන සිදුවීමක් වෙයි 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 ඒ වගේ ලයින් යම්ම තමයි දෙන්නේ කියලා මේ. හැබැයි කොහොම හරි මොකද්දෝ ග්‍රහයෝගයකට
සාමත්‍රි
නෑ.
එහෙමයි සර්නස්.
වටයක් ලේහලන්න ඉර නමක් අත්තුනේ නෑ ඉතින්.
එහෙමයි සර්නස්. ඔබ
බල
සන්තෝෂයි.
ටේබල් කරයි කොහොමද දැන්?
හරි. සහභාගී වෙනු අයගේ පහසුකතක අපේ ධර්මදේශනාව සුළු සාරාංශගත කිරීමක් කරනවා. ඉතින් අද ධර්මදේශනාව වචන දෙකකින් සාරාංශගත කරොත් එහෙම කියන්න පුළුවන් මේ ඉන චැට මේක තමයි අපි සියලු දෙනාටම කරදරගෙන දෙන දෙයක්. ඉතින් ධර්මදේශනාවට පාදකුණේ බුදුන් වහන්සේගේ කාලයේ සුබූත් කියන භික්ෂුන් වහන්සේ භාවනා යෝගී වැඩවසනවා. එම භාවනා යෝගී ස්වාමීන් වහන්සේ දැකලා බුදුන් වහන්සේ උදාන වාක්‍යයක් විදිහට ප්‍රකාශ කරනවා. මේ භික්ෂුව විතර්ක ඉක්මවා කල් ගෙවනවා. ඒ වගේම සියලු රාගාදී කෙලෙස් ඉක්මවලා සතර යෝගීන් ඉක්මවා ගිහිල්ලයි කියලා බුදුන් වහන්සේ උදාන වාක්‍යයක් ලෙස ප්‍රකාශ කරනවා. ඉතින් මේ විතර්ක එහෙම නැත්නම් මේ ඇතුළත කතා බහ ඉතා භයානකයි. ඒ මානසික ආතති විෂාදී යන තත්ත්වයටම පත් වෙන්න පුළුවන් කල්පනා කර කර ඉන්නකොට. මේක ඉතින් එකපාරට යටපත් කරන්න පුළුවන් දෙයක්ුත් නෙවෙයි. එහෙම තත්ත්වයක් ඇති වුණොත් කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ? ඒ සඳහා පරියන්කයක් වාඩි වෙලා චුට්ටක් හුස්මකට හිත යොදනවා. එහෙම නැත්නම් මේ ඇවිදිනකොට පාදයට ස්පර්ශයක් යොදනවා. අන්න එතකොට තාවකාලිකව මේ විතර්කයෙන් මිදෙන්න සුළු අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේක දිගින් දිගට කරනකොට ඔන්න පේන්න ගන්නවා මේ විතර්කයෙන් තොර අවස්ථාවක් අපිට අත්දකින්න පුළුවන් කියලා. මේ ක්ෂණික ප්‍රතිඵලයක් නෑ, දීර්ඝ කාලීනව කරන ලද පුහුණුවකින් තමයි මේක අපිට අත්දකින්න ලැබෙන්නේ. නැවත නැවත මේවා මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ මතුවෙන වෙලාවට සතිය කියන ආලෝකයෙන් අපි සතිය පුරුදු පුහුණු කරනවා. සතිය කියන ආලෝකය තුලින් මේක දැකලා ඒ තුලින්ම මේ ගොඩ යෑමක් තමයි තියෙන්නේ. යටපත් කිරීමක් කරන්න උපදෙස් දෙන්නේ අපේ පුහුණුවේදී. ඉතින් ඒක ස්වාමීන් වහන්සේ සඳහන් කරා ධර්ම දේශනාව සියලු දෙනා නැවතත් සවන් දෙන්න. මේක මොකද පුහුණුව කරගෙන යනකොටත් අපිටත් කරදරයක් වගේ පේන්න පුළුවන්. ඉතින් එහෙම අවස්ථා ආවොත් මේ වැනි ධර්ම දේශනාව ඉතා උපකාර වෙනවා. අපිට කොහොමද මේකට මුහුණ දෙන්නේ, මේ තුලින් කොහොමද ගොඩ වෙන්නේ කියන කාරණාව අත්දක ගන්න. පුහුණුව ගැන සඳහන් කරනකොට ගෞරවනීය ස්වාමින් වහන්සේලා උපකාරී අනුකම්පාවෙන් අත්පත්‍රිකාවක් නිර්මාණය කරලා තිබෙනවා. මෙම පුහුණුවට කැමැත්තක් ආසාවක් තියෙන අය කොහොමද මේක පටන් ගන්න කියලා. එම අත්පත්‍රිකාව සියලු දෙනා සමග මම බෙදා ගන්නම් දැන්. ස්වාමීන් වහන්සේ මුලින් ධර්ම දේශනාවේදී සඳහන් කර පරිදි මෙම මුලින්ම හුස්මකට හිත ගන්න, කකුලේ පාදයකට ස්පර්ශයට හිත ගන්න පොඩි ක්‍රමවේදයක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ සඳහා තමයි මේ වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝ පටි දෙක ආරම්භයේදී කීපවරක් හෝ නරඹලා මන අදහසක් ඇති කරගන්න, ඒකට කොහොමද අපි බැසගන්නේ කියලා. ඉදී සඳහන් කරනවා ආනාපාන සතිමත් ඇවිදීම, සතිමත් හිඳ ගැනීම කියලා නම් කරලා තිබෙනවා. කොහොමද වීඩියෝ පටි දෙක නරඹලා විතරක් මදි, වඩා වැදගත් වන්නේ පුහුණුව සහ ටොකඩවා කරගෙන යන පුහුණුව, වීරයෙන් යුතුව. පුහුණුව පටන් ගැනීම සඳහා ආරම්භයේදී වෙන් කරගත්තු කාලයක් යොදා ගන්න පුළුවන්. උදෑසන අවදීමෙන් පසු හෝ රාත්‍රියේ නිින්දට යෑමට ප්‍රථම විනාඩි 5කින් පමණ තමන්ගේ පුහුණුව පටන් ගන්න පුළුවන්. එය පසුව විනාඩි 10ක්, විනාඩි 15ක්, 20ක් ආදී වශයෙන් දික් කරන්න පුළුවන්. සතිමත් ඇවිදීමෙන් තමන්ගේ පුහුණුව පටන් ගන්නවා නම් හොඳයි කියලා තමයි උපදෙස් දෙන්නේ. එහෙම විනාඩි 5ක් පමණ ඇවිදලා ඉන්පසු සතිමත් පරියන්කයක්, සතිමත් හිඳ ගැනීම සිදු කරන්න පුළුවන්. මෙහෙම තමන්ගේ පුහුණුව සතියක් පමණ කරලා පැය දෙකක පමණ කාලයක් තමන්ගේ පුහුණුව සම්පූර්ණ වීමෙන් පසු තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන් සතිමත් වார்த்தාවක් වශයෙන්. මේ වார்த்தාව කරුණීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා තවදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා. කොහොමද මෙම වார்த்தාව ලියන්නේ? තමන්ගේ මූලික සති අරමුණ සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපාන සතිය, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමද තමන්ගේ මූලික අරමුණ ලෙස ගත්තේ. එහෙම නැත්නම් මූලික කමඨහන කියලත් කියනවා. එම මූලික කමඨහන පැහැදිලි සඳහන් කරලා කියන්න පුළුවන් සතිමත්ව කොපමණ හුස්ම රැලි ප්‍රමාණයක් ගන්න පුළුවන් වුණාද, කොපමණ උදරේ පිම්බීම හැකිලීම ප්‍රමාණයක් අත්දකින්න පුළුවන් වුණාද. මේක හරියටම වෙන්න ඕනේ නැහැ, තමන්ට දැනෙන පරිදි එම කාරණය වාර්තාවේ සඳහන් කරන්න පුළුවන්. ඉන් අනතුරුව සතිමත් අරමුණේ හිත පිට ගියාද, ඒක කොහොමද දැනගත්තේ, නැවතත් මූලික අරමුණට ආවේ කොහොමද, ඒක දැනගත්තේ කොහොමද කියන කාරණා ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අමතරව හිත පිට ගිය හින්දා කේන්තියක් ආවද, ඒ පිළිබඳව කනගාටුවක් ඇති වුණාද, මේ කියන කාරණා ඉතා වැදගත්, මේවා වார்த்தාවට ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය දැනුනේ කොහොමද, කොතනටද ස්පර්ශය දැනුනේ, පාදෙන් පාදයට ස්පර්ශය දැනීමේ වෙනසක් තිබුණාද, බර මාරු වෙන හැටි, ඊළඟට කොපමණ පියවර ප්‍රමාණයක් ඉදිරියට යනකොට සතිමත් වෙන්න පුළුවන් වුණාද කියන කාරණා ඇතුළත් කරලා වார்த்தාව ලියන්න පුළුවන්. තවදුරටත් එදිනදා ජීවිතයේදී නිදා ගන්නකොට, රැකියාවේ කරනකොට, ගෙදර වැඩ කටයුතු කරනකොට, කැසිකිලි කටයුතු කරනකොට කොහොමද සතිමත් උනේ, මේ කියන දේවල් තමගේ වார்த்தාවට ඇතුළත් කරන්න පුළුවන්. එම වார்த்தාව අප වෙත ලියා එවන එවීම සඳහා Google Form එකක් සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වார்த்தා ඉදිරිපත් කිරීම ඉතා වැදගත්. එය තමුන්ටත් වැඩසටහනට සම්බන්ධ වෙන අනිත් අයටත් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. තමුන්ගේ ගැටලුවක් අන් අයගේ ගැටලුවක් වෙන්න පුළුවන්. ඒට ලැබෙන පිළිතුරත් අන් අයට පිළිතුරක් වෙන්නත් පුළුවන්. ඒ තමන්ගේ ප්‍රතිපදාවටත් ආශිර්වාදයක් වෙනවා. තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගැනීම. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 12:30 සිට 2 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. සෑම දිනකම වැඩසටහන් සම්බන්ධ වෙන්න කියලා සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා. නවකීන්, තමන්ගේ පවුලේ හිතවතුන්, හිත මිතුරන් වැඩසටහනට සම්බන්ධ කරන්න උදව් කරන්න, එයත් තමන්ගේ පුහුණුවට ආශිර්වාදයක් වෙනවා අප හොඳින්ම දන්නවා. වැඩසටහන සඳහා වන Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර මෙම දත්ත සියලු දෙනා සමග මම බෙදා හදා ගන්නම්. මීළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා සම්දුල මාමා අද අප වෙනින් ඉදිරිපත් වෙනවා. ධම්මකුත් ගෞරවනීය ධම්මකුප්ත ස්වාමීන් වහන්සේ අපගේ Q&A එකට සම්බන්ධ වෙනවායි කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ.
තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. වහන්සේවත් පාද නමස්කාර කොට වැඩසටහන පිළිගන්නවා.
දැන් අපිට ගිය සතියේත් ආරාධනා කළ තිබුණා, කොහොමද ගිය සතියේ එන්න බැරි වුණා හැබැයි.
එහෙනම් ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේට මොකද අසනීපුණාද නැත්නම් වෙන වැඩසටහනක් තිබුණා ස්වාමීන් වහන්සේ?
වෙන එකකුත් නෙවෙයි, ලොකු සෑන්සිකෙන් කමටහන් අරගත්තා.
ආ එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඒකෙදි කතාවේ ඉන්නකොට ගොඩක් වෙලා ගිහිල්ලා 8:00 විතර වුණා ඉවර වෙනකොට.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
ඊට පස්සේ එහෙම නිකන් හිටියා.
එහෙමයි. බන්දුල වාවා, ඔබට අවස්ථාව වාර්තා ඉදිරිපත් කිරීමට
අවසරයි ස්වාමීන් වහන්ස. අද දින ස්වාමීන් වහන්ස එක වார்த்தාවක් ඉදිරිපත් කරන්න තියෙන්නේ, ලිඛිත වார்த்தාවක්. ස්වාමීන් වහන්ස මේ වார்த்தා ඇතර මම ලිව්වේ ස්වාමීන් වහන්ස සක්මන වටපිටාවේ තිය ආරම්භය කරනවා. වටපිටාවේ ඇති දේවල් දකිමින් ඊට පස්සේ ක්‍රමයෙන් පායට හිත ගේනවා. හොඳ තනකොළ පිට්ටනියේ තියෙන තෙත ගතිය, තන පියසේ තිනසුමට බව කකුලට දැනෙනවා. එතකොට කෙරවල් දෙක අතර දුර සක්මන් වාර 16ක් විතර තියෙනවා. ඒක හොඳ එක දිගට සක්මන් කරගෙන යන්න පුළුවන්. සිතුවිලි සාදරව පිළිගන්නවා. එනකොට සුළු සුළු විසිරීම් තිබුණත් හිතේ ඒවා නොදැක්ක වගේ වැඩි වේලාවක් සක්මනේම ගත කරන්න පුළුවන්. එතකොට සක්මන ඔසවනවා යා තබනවා විදියට කරගෙන යනවා. ඒ කරගෙන යනකොට සමහරක් වෙලාවට නීරස බවක් එනවා. නීරස ගතියත් එක්ක ඉන්නවා. එතකොට සනනස පරයන්කය ගැන කියන්න තියෙන්නේ.
අපි ඉතින් ඉස්සලා සක්වන කතා කරලා ඉවර කළෙමු නේ.
එහෙමයි සරලව.
දැන් සක්වනේදී දැන් ඔය අර පියවර 16ක් විතර වෙන්නේ නැති කියන්නත් නේ, වට 16ක්.
එහෙමයි පියවර 16ක් තමයි සරලව.
පියවර 16ක් විතර යනවා. එළාට මේ තනකොළ පිස්සකනේ. දැන් ඔක ඇර එක තැන කියවුණා, සිතුවිලි සාදරව බාර ගන්නවා. ඒ වගේම සිත සමහර වෙලාවට හිත පිට යනවා. අන්න ඒක දෙකේ මොකද්ද වෙනස කියමු බලන්න.
emotions එක හිතුවිලි සාදර බාර ගන්නවා. ඒකට ඒ සිතුවිල්ලට සක්මන් කරන ගමන් කතාවක් කියන්න දෙනවා. ඒකට සක්මනක් තියනවා. ඒ වගේම සමහරක් වෙලාවට සක්මන අතරතුර සුළු සුළු විසිරීම් තිබුණත් ඒව ගැන එච්චර
විසිරීම් කියන එකයි සිතුවිල්ල බාර ගන්නවා කියන එකේ වෙනස මොකද්ද?
හිතට සවනස යම් ප්‍රමාණයක සිතුවිල්ලක් ඇවිල්ලා අර සක්මන වෙනස් කරනවා. නමුත් ඒකට එච්චරම අවධානයක් යොමු කරන්නේ නැහැ. කියන්නේ ඒකට අවශ්‍යතාවයකුත් නැහැ වගේ සක්මනේම හිත තියාගෙන යන්න පුළුවන් ඉදිරියට.
ඒකට කියන සිතුවිලි සාදරව බාර ගන්නවා කියන්නේ.
එහෙමයි සර්.
හරි. ඔන්න ඔන්න අපි දෙකම දැන් සිතුවිලි වලට අහු වෙලා යන අවස්ථාවලුත් තියෙනවා. එතකොට මුකුත්ම දන්නේ සක්මන් කරනවාද මේ ලෝකේ ඉන්නවද මොකක්වත්ම නැහැ. සිතුවිලි එක්කම තමයි ජීවත් වෙන්නේ. එහෙමද? හිත අවගෙනවා කියන්නේ.
ඔව්, ඒ වෙලාවේ සවනාංශ ඇත්තටම සක්මන දැන් පීවර 16ක් යන සක්මනක ඒ වෙලේ සමහරක් විට සක්මන් කෙරවල් දෙකේම සිතුවිල්ලෙත් ඉන්නවා. හැබැයි ඒකේ කතාවට එහෙම්ම යන්න දෙනවා. දීලා ආයි නැවත පයට හිත එනවා. ඉතින් ඒක වුණා කියලා විශේෂ
හරි. දැන් මෙහෙමයි, දැන් මං අහන්නේ අවස්ථා දෙකක් තියෙනවනේ. ඔන්න එක අවස්ථාවක් තියෙනවා සිතුවිලි එනවා, සිතුවිලි සාදර බාර ගන්න, හැබැයි දන්නවා මම සිතුවිලි වල ඉන්නේ කියලා. සිතුවිලි එන බව දන්නවා, සිතුවිලි මේ වගේ සිතුවිලි එන බව දැනගෙන ඒකට එන්න ඇරලා මම සිතුවිලි වල ඉන්න බව දැනගෙන සක්මන් කරගෙන යනවා. තවත් අවස්ථාවක් තියෙනවා සිතුවිලි ඇවිල්ලා සිතුවිලි වලින්ම වහ ගන්නවා. එතකොට දන්නේ නැහැ සිතුවිලි වල ඉන්න බව දන්නෙත් නැහැ, සක්මන් කරන බව දන්නෙත් නැහැ. මේ ලෝකේ මොකක්වත්ම නැහැ. ඔය අර සිතුවිලිත් එක්කම ඒකට යට වෙලා ඒකේ වහලෙක් වෙලා ඉන්න අවස්ථාවකුත් තියෙනවා. ওই දෙකනේ කියවෙන්නේ නේද?
ඔව් සරණසේ, ඒකක් විසිරීලා තියෙනවා. හැබැයි වුණාට එච්චරම
ඔව් ඒක තමයි. දැන් ඔය අවස්ථා දෙක මං අහන්නේ පැහැදිලි කරලා.
එහෙම
අවස්ථා දෙකක් කියන්නේ ওই වගේ අවස්ථා දෙකක්ද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් අවස්ථා දෙකක්ද?
මම හිතෙන්න මම කිව්වේ සවනස් දැන් එකක් සිතුවිලි පිළි
හරි.
දැන් අරගෙන ඒ විදිහටම සක්මන කරගෙන යනවා.
ඔව්
එතකොට
එතකොට ඒ අවස්ථාවේ සිතුවිලි ආවා කියලා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ නේ කියන
ප්‍රශ්නයක්
විදිහටනේ.
නැහැ. එහෙමයි.
ඔව් හරි. එතකොට අනිත් අවස්ථාව
අනිත් අවස්ථාවල සුළු ප්‍රමාණකින් සිතුවිලි නිකන් එනවා, නිකන් ඒව ඉබිකම් කරනවා සක්මනත් යනකොට. හැබැයි වරණට ඉතින් ඒක නිකන් සිතුවිල්ල ගැන සිතුවිල්ලක් කියන්නෙත් නැහැ වගේ. ඒක නිකන් මොකක් හරි දෙයක්
ඒක
නිකන්
ඒතකොට
පොඩි
දෙකම එක වගේනේ. දෙකේ ලොකු වෙනසක් මොකද තියෙන්නේ?
දෙකේ ලොකු වෙනසක් කියන්නේ එකක් තද බල විදියට සිතුවිල්ල සක්මන පැහැර ගන්නවා, සක්මනේ අවදානම.
අනේ ඒක තමයි මම අහුවේ. එක අවස්ථාවක සිතුවිල්ල සක්මන නෙවෙයි මම මේ ලෝකේ ඉන්නවද කියන එකත් පැහැරගෙන සිතුවිල්ලටම යට වෙනවා.
එහෙමයි.
ඒකනේ. එක අවස්ථාවක් තියෙන සිතුවිලි තියෙනවා එනවා සිතුවිල්ලක ඉන්න බව දන්නවා. එතකොට ඒ අවස්ථාව අනිත් එක. ඒකනේ අවස්ථා දෙක නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ.
අනේ ඒක තමයි දැන්
සමාවෙන්න.
ඒවා අවස්ථා දෙකක් කියේ තියෙනවා. දැන් ඔය දෙකෙන් මේ මොන එක තිබුණොත් හොඳයි කියලාද හිතන්නේ? මොන එකටද වැඩියෙන් යන්නේ?
වැඩිපුර ඉතින් අර මේ විසිරීම නොදැක්කා වගේ අර සක්මන්ට හිත යන එකට තමයි ඉතින් ටිකක් කැමැත්ත තියෙන්නේ සරණංශ.
ඔව් ඒකද කැමැත්ත තියෙනවා. දැන් ඒතකොට සිතුවිලි වලින් වහගන්නවට කැමැත්තක් නැහැ කියන කෙනා ඔය කියවෙන්නේ නේ.
එහෙම.
මේ අවස්ථාව සම්පූර්ණ වහගෙන හිතුවිලි වලින්ට යට වෙලා ඉන්න කැමති නැහැ. ඒ වුණාට අර සිතුවිලි තියෙද්දිත් කොහොම හරි සක්මනේ යන්න පුළුවන් නම් ඒකත් දැන් අඳුරගෙන යන එකේ එකට කැම යම්බුද මේක. දැන් ඕක අහල දැනීමක් තියෙනවනේ. සිතුවිලි තිබුණත් මම සිතුවිලි වල ඉන්න බව දන්නව නම් ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා අහල දැනීමක් තියෙනවනේ. ඒතර දැන් මුලින්ම දැන් කියමු සක්මන් කරන්න මුලින්ම ආපු කෙනෙකුට ඔය වගේ සිතුවිලි එන්න ගත්තත් ඔන්න එයා හිතනවා අන්න සක්මන කැඩුණා සිහිය කැඩුණා කියලා හිතනවනේ. හැබැයි ටික කලක් මේක පුරුදු වෙනකොට සිතුවිලි එනවා තමයි. සිතුවිලි වලත් එක ඉන්නවත් තමයි. හැබැයි දන්නවා මම සිතුවිල්ලක ඉන්න බව. හිත මේ විසිරිලා තියෙන්නේ. විසිරිච්ච බව මම දන්නවා. විසිරිච්ච බව දන්නෝ නම් එතකොට ඒ වෙලාවෙත් සිහිය තියෙනවා. හැබැයි ඒ වෙලාවේ ඒ සිතුවිලි වලට යට වෙලා නෙවෙයි. ඕන වෙලාවක මේකෙන් අපිට කන්ට්‍රෝල් එක මගේ අතට ගන්න පුළුවන්. දැන් කන්ට්‍රෝල් එක ඔටෝ පයිලට් දාලා මට ඕන නම් කන්ට්‍රෝල් එක ගන්න පුළුවන් කමකුත් තියෙද්දි ඔටෝ පයිලට් දාලා යන්න පුළුවන්. කන්ට්‍රෝල් එක ගන්නම බැරි මට්ටමට මට නිින්ද ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. එතකොට ඒක අවස්ථා දෙකක්. දැන් නොයි වගේ අවස්ථා දෙකක් නැති වෙන්නේ නේද? කන්ට්‍රෝල් එක ගන්නම බෑ එක වෙලාවකට. එක වෙලාවකට දැන් මං කන්ට්‍රෝල් එක ගන්න ඕන නම් පුළුවන්. දැන් මං ඔටෝ පයිලට් දාලා තියෙන්නේ කියලා දන්නවා. ඕන නම් කන්ට්‍රෝල් එක ගන්න පුළුවන්. හැබැයි ඒත් කන්ට්‍රෝල් එක ගන්න නෑ. නිකන් ඔහේ බලාගෙන ඉන්නවා. යාට ඕන විදිහට යන්න ඇරලා. ඒක මේ අවස්ථා දෙකේදී කන්ට්‍රෝල් එක ගන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වෙලාවේ දන්න ඕන නම් සිතුවිලි වල එක ඉන්න. හැබැයි ඊළාට ওই අතරේ හොම ටික ටික ඉඳලා තමයි අරයා යන්නේ මේ අර පැත්තට. අනේ බලන්න දැන් ඔයා දැන් ওই එකපාරටම සිතුවිලි වලට ඇවිල්ලා එකපාරටම සිතුවිලි වලින් වහගන්නේ නෑ. අතරමැදදී ওই කන්ට්‍රෝල් එකක් මට තියෙනවා කියන මට කන්ෆිඩන්ස් එකක් තියෙන වෙලාවකත් අවස්ථාවකුත් තියෙනවා. ඉඳලා තමයි ඊට පස්සේ තමයි ටික ටික අර தත්ත්වයට සිතුවිලි වලින් වහගන්න යන්නේ. අන්න ඒ தත්ත්වයට බලාගෙන ඉන්න පුළුවන් නම් ඒක ඊළඟට වටින්නේ. දැන් අපි මුලදීම පරයන්කයක් සක්මනක් කරද්දී යටිපතුලේ විස්තර බල බල ඉන්නෝ දන්නේම නැතුව හිත පිට යනවා. හිත පිට ගිහිල්ලා ඊළාට සිතුවිලි සම්පූර්ණ වහගත්තට පස්සේ තමයි දැන් අපිට අඳුර ගන්න පුළුවන් මොන මගේ හිත පිට ගිහිල්ලා නේද කියලා. ටික වෙලා ගියාට පස්සේ ඊට පස්සේ තව ටික කාලයක් යනකොට හිත පිට යනවා කියන ඔන්න මේ සක්මණෙන් හිත එළියට ගිහිල්ලා සිතුවිලි තියෙන සක්මණයි අතරමැද අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී ඔන්න ඒක අඳුර ගන්න පුළුවන් නะ. ඒතර ඕන්නම් සක්මණට ගන්නත් පුළුවන් ඕන්නම් සිතුවිලි වල ඉන්නත් පුළුවන්. ඔය අවස්ථා දෙකත් පහ වුණාට පස්සේ තව ලාග් දෙනවා. ඔය ඕන්නම් සිතුවිලි වලත් ඉන්නත් පුළුවන්. හැබැයි ටික ටික මෙයා දන්නේම නැතුව මේක අරකට ඇදගෙන යනවා. දැන් මට කන්ෆිඩන්ස් එක තියෙනවා මට සිතුවිලිත් බලාගෙන ඉන්න පුළුවන් කියලා. අන්න ඒ කන්ෆිඩන්ස් එක උඩම ඉඳගෙන තමයි එයා අනිත් පැත්තට මේ වංචා කළා. හරිද? ඔහොම ටික ටික ඉඳලා දන්නේම නැතුව සිතුවිලි වලින් වහගන්නවා. එකපාරට මෙයා ඇවිල්ලා වහගන්නේ නැහැ. ඒක හැමින් යන්නේ. අන්නේ අවස්ථාවත් ඔය අතරේ අඳුර ගන්න. දවා කියනවනේ සමහර අවස්ථාවල සිතුවිලි වලින් වහගත්තා කියලා. අන්නේ තැනට එන්නේ කොහොමද කියලා බලන්න. ඒ තැනට එන්නේ ඔන්න ඔය අතරමැදි අවස්ථාව පහු කරගෙන තමයි එන්නේ. ඒකට අතරමැදි අවස්ථාවේ ඉන්න කාලය සමහරට චූටි වෙන්න පුළුවන්. සමහරවිට ගොඩාක් ලොකු වුණොත් තමයි ඔන්න මට අඳුරගන්න පුළුවන්. ඔන්න මට සිතුවිලිත් තියෙනවා. හැබැයි මට ඕනනම් කන්ට්‍රෝල් එක ගන්නත් පුළුවන්. ඒ වෙලාවේදී ඕනනම් අයිස්සරයක් යටිපතුලට යන්න පුළුවන්. එහෙම ගිහිල්ලත් ඇති. සමහර අවස්ථාවල් තියෙනවා අන්න ඒ අවස්ථාව පැනල ඉවර වෙලා හෙමින් හෙමින් සිතුවිලි වලින් හොඳටම සම්පූර්ණයෙන් වහගන්න. එතකොට දන්නෙම නෑ අර කන්ට්‍රෝල් එකක් මොකක්වත් නෑ. ඔකට කියන්නේ අර මේ මොකද්ද ඔය සූත්‍ර කීපයකම තියෙන අර මාළුවා වැලකින් ගහක් වහගන්නවා කියලා. බලලා මාළුවා කියන්නේ අර මේ මොනවාද ඒකෙම යැපෙන ගස් තියෙන්නේ මොනවාද
ඒ ගහ අන්තිමට ඒකෙන් විනාශ කරනවා නේද
ස්වාමීනි? ඔව් ගහ පෝෂණය වෙන්නේ ගහෙන් තමයි ඒ වැල පෝෂණය වෙන්නේ. පෝෂණය වෙලා ගහ සම්පූර්ණ වහගෙන වැල තමයි ඉතුරු වෙන්නේ. අන්තිමටම වැල ගහ කඩාගෙන වැටිලා වැලෙන්ම වැලත් එක්කම අන්තිම දෙකම කඩන් වැටෙනවා. එතකොට ඒ වැල එකපාරට එන්නේ නැහැ. මුලදී හරි ලස්සනයි. මුලදී ඒ වැලේ මල් පිපුණාම එහෙම ගහ හිතනවා මේක මටත් හොඳයි කියලා, මට ආඩම්බරයක් කියලා. එතකොට ඔය වගේ එකපාරට මේ සිතුවිලි වලින් වහගන්නේ නැහැ. මුලදී අතරමැදි අවස්ථාවක් වෙනවා, මට පාලනය කරගන්න පුළුවන් කියලා හිතෙන අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාවේදී පුළුවන් තරම් හොඳ සිහිය ඩබල් කරගෙන ඉන්න. මොකද මේ යටිපතුල දැනෙන එක රළු දැනීමක්නේ. එතකොට ඒකත් එක්ක ඉන්න පුළුවන් හැකියාව වැඩි. සිතුවිලි කියන්නේ ඊට වඩා ගොඩක් සෙවුම් මට්ටමේ දැනීමක්. ඒක අපිට කොයි වෙලේ මොන විදිහට පහර දෙනවද කියලා හිතා ගන්න අමාරුයි. දැන් මේ දවස්වල මොකද වෙඩි තියෙන කතා තියෙන්නේ. කවුරු හරි පොල්ලක් අරගෙන ගහගෙන ගහන්න එනෝ වගේ තමයි ওই යටිපතුලේ මේ කායानुපස්සනාවත් එක්ක ඉන්න එක. එතකොට අපිට දුවලා හරි බේරෙන්න පුළුවන්. හැබැයි තුවක්කුවක් අරන් වෙඩි තියන්න එනකොට ලේසි නෑ. ඒ වගේ තමයි අර සිතුවිලිත් එක්ක වැඩ කරන එක. ඒක ටිකක් අමාරුයි. මේ ටිකක් සිවුම් වැඩි හරියට වඩා. දැනන්නේ ඒ වගේ අවස්ථාවක්. ඒකෙදි තව ටිකක් අර හොඳ පරිස්සම එහෙම නැත්නම් සිහිය තව ඩබල් කරලා ඉන්න වෙනවා.
එහෙම සම්මත.
හරි එහෙනම් සක්මන්
පරෙන් කීවට අවසර උඩුකයට හිත යොමාගෙන සම්සුන්න හිටියා. එමින් කමන්සර් නාන්ස හුස්ම රැල්ලත් පසෙක තියෙන බව තේරුණා. හුස්ම වේගයෙන් ඇතුල් වෙන හුස්ම වේගයෙන් ගොරෝසුවට ඇතුල් වෙලා බොහොම සැහැල්ලු ගතියකින් පිට වුණා. එහෙම ටිකක් හුස්ම රැල්ලත් එක්ක එකඟතාවයක් ඇති වුණාම හුස්මේ මැදත් මුලත් වගේ බලන්න පුළුවන් හැකියාවකුත් ලැබුණා. එහෙම ඉන්නකොට කාලෙකට පස්සේ සයන්ස් හුස්මේ අගත් දකින්න වගේ ලැබුණා. ඒ වගේම ප්‍රස්වාසය අග ඒකම වගේ දැනුණා. ඒ ප්‍රස්වාසයේ ඇති කරන අග ඇති කරන ඒ හිස් බව ආශ්වාසයේ හිස් බවට වඩා අඩුයි. يعني වැඩි ප්‍රමාණයක් ප්‍රස්වාසයේ හිස් ගතියක් පේනුණා. එතෙන්දි වෙච්ච එක ප්‍රශ්නයක් කියලා වැටුණු සරස ඒකට නිකන් කැමැත්තක් ඇති වුණ බවකුත් තේරුණා. එතකොට ඒකත් එක්ක හිස් බවත් එක්ක යම්කිසි බැඳීමක් ඇති වුණ හින්දා ඉතිරි කාලය දන්නේව නැතිව ගෙවුණා. හැබැයි ඒක කොහොම ගියාද කියලා කියන්න දන්නේ නැහැ. ඒ කැමැත්ත ඇති වෙච්ච බව විතරක් තේරුම් ගත්තා. ඒ විදිහට පරංකය කාලය අවසන් වුණා.
එතකොට මේ අර හිස් බවට කැමැත්ත ආපු එක තමයි ඔක වෙලා තියෙන්නේ. කමන්නේ නැති ඔහම තමයි දැන්. දැන් කාලෙකට පස්සේ ආවා කියලා කියන්නේ. ඒ ඕම එකක් එහෙම තමයි. කාලෙකට පස්සේ අපිට කවුරු හරි අඳුරන කෙනෙක් කාලෙකට පස්සේ හම්බුනහම ඉතින් අර ටිකක් කැමැත්ත ටිකක් වැඩි වෙන අනිත් වෙලාවට වඩා නිතර දකින්නවට වඩා. ඉතින් ඒක එහෙම ඉතින් ඕක තමයි ප්‍රශ්නේ. ඉතින් හැබැයි ඕක අඳුරගන්න එක තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම දැන් හුස්ම ඇතුළට එන එකෙත් මුල මැද අග අඳුරගෙන තියෙනවා, පිට වෙන එකෙත් මුල මැද අග අඳුරගෙන තියෙනවා. ওই විදිහටම හැම එකේම මුල මැද අග අඳුර ගන්න පුළුවන්ද කියලා ට්‍රයි කරලා බලන්න. දැන් මුලයි මැදයි අගයි කියලා අවස්ථා තුනක් නේ දැන් අඳුරගෙන තියෙන්නේ.
එහෙම.
ඔය අවස්ථා තුනකට විතරක්ද වෙන්ගෙන මැදත් පොඩි පොඩි උස් පහත් වීම් තියෙනවද කියලා අන්න ඒ විස්තරත් ඔය අතර බලන්න. වැඩි විස්තර තව ටිකක් බලන්න. දැන් මුල කියන එක අවස්ථාවක් තියෙනවා, අග කියන එක අවස්ථාවක් තියෙනවා, මැද ටිකක් ඊට වඩා අධික කාලයක් තියෙනවනේ නේද? අන්නේ කාලය තුලත් එකම විදියටමද තියෙන්නේ? කියන්නේ අපි කියමු දැන් ඔන්න ලයිට් එකක් ඕන් කරනවා, ඒක මුල, ලයිට් එක ඕෆ් කරනවා අග. මුලයි ඊළාට ලයිට් එක ඕන් වෙලා තියෙන කාලය පුරාම අපිට සාමාන්‍යයෙන් පේන්නේ එකම විදියට එළිය තියෙනවා කියලානේ. අන්න ඒ වගේ හුස්ම පටන් ගන්න තැන ඉඳලයි හුස්ම දැනිලා ඉවර වෙලා ඉවර වෙන තැනටයි අතරමැදදී මේ දැනෙන විදිය එකම විදියටම දැනෙනවද, අර ඩිජිටල් වගේ දැනෙනවද, එහෙම නැත්නම් ඒ අතරමැද අඩු වැඩි වීම වෙනස් වීම මොන හරි තියෙනවද කියලා අන්න ඒ විස්තරත් තව බලන්න. ඔක හුස්ම ඇතුල් වෙන එකෙත් ඒ විදියටම බලන්න, පිට වෙන එකෙත් ඒ විදියටම අතරමැදිත් වෙනවද කියලා බලන්න. දැන් ඔක හැම දැනීමකටම ඔක පාවිච්චි කරන්න පුළුවන්. හුස්මට විතරක් නෙවෙයි, අපි කියමු යටිපතුල බලනවා කියලා. සක්මන් කරනකොට යටිපතුල දැනෙනකොටත් මේ දැනෙන්න පටන් ගන්න යටිපතුල කොතන ඉඳලා එතන ඉඳලා යටිපතුල ඉස්සෙන තැන තියෙනවනේ, පොළවෙන් ඉස්සෙන තැන තියෙනවනේ, අන්න ඒ තැනට එනකන් කොහොමද දැනෙන දැනීම එකම විදියට තියලාද එකපාරට නැති වෙන්නේ, ওই අතරමැදිදී දැනෙන විදි වෙනස් වෙනවාද, ඔන්න ඔය විස්තරත් හොඳට බලන්න. ඒතර ඔබ තව ලොකු අවබෝධයක් බවට පත් වෙනවා. ඒ වගේම දැන් මේ හැම දැනීමක්ම බලන්න, දැන් ওই මොන හරි දෙයක් ගත්තට පස්සේ මුලයි අගයි දෙකක් නැති මොකක් හරි තියෙනවද කියලා බලන්න. දැන් කිය මේ වැඩසටහන කිය හොන්න බණ පටන් ගත්ත, දැන් බණ ඉවර වුණා. දැන් මේ සාකච්ඡාව පටන් ගත්ත, සාකච්ඡා ඉවර වෙනවා තව ටික. ওই වගේම හැම එකක්ම තියෙනවා, දවස පටන් ගන්නවා, දවස ඉවර වෙනවා. ওই හැම එකේම ලෝක හැම එකේම මෙහෙම මුලක් මැදක් අගක් තියෙනවද කියලා නිකමට හැම දැනීමකදී හොයලා බලන්න. තේ එකක් බොන්න පටන් ගත්ත, තේ එකක් බීලි වරුණා. ටොයිලට් යනකොට කොච්චර අමාරුවකින්ද යන්නේ කියලා බලන්න, ඒ බරෙන් නිදහස් වුණාම. එතකොට ඒ තියෙන දේවල් බලන්න, ওই හැම එකකම ආරම්භයක් අවසානයක් තියෙනවා. එතකොට මේක මේ බුදුමැදිරි විතරක් නෙවෙයි, වැසිකිළිය වුණත් මේ දේ බලන්න පුළුවන්. ඔන්න ඒ ආරම්භයක් අවසානයක් හැම මොහොතේම තියෙනවද කියලා බල බල ඉන්න ওই අතර. එතකොට හිත පිට යන එකත් අඩු වෙනවා.
එහෙමද?
පිට යෑමෙත් ආරම්භයක් තියෙන අවසානයක් තියෙන. ඒ හැම එකම තියෙනවද බලන්න ඔය ඉස්සර.
සර්ණස මේ වර්තාවේ ඇතර මම මූලික වශයෙන් මම මේ ඒක ලියන්න තිබි තව කොටසක් තිබුණා, ඒක පන්සිට ඉදිරිපත් කරන්න කියලා හිතුණා. දැන් සර්ණ මේ පහුගිය සතියේම දැන් මේ හොඳ වර්තාවක් කියලා, ඉතින් හොඳ නෑ වර්ග කරන එක, නමුත් එහෙම කියලා හිතුවොත් තව දවසක් තියෙනවා සර්ණස කිසිම දෙයක් නැති දවසක්. ඒ කියන්නේ එදා සක්මන වැටෙන්නෙත් නෑ හරියට, සක්මනත් නිකන් වෙහෙ යන වෙනවා. පරංකේට ආවත් පරංකේ කිසිම විදියකින් උස්මක් කියලා අල්ලන්නම බෑ. ඉතින් එතකොට සතිය තේරෙන සවනංශ මේ මදි කියලා එර ඒ වෙලාවේ, ඒ කියන්නේ උස්ම නැහැයි කියන එක අල්ලන්න බැරි කමට, ඒක අල්ලන්න බැරි කම හින්දාම දෝ එකට කමත්තක්ද කියන්න අමාරුයි. මේ වැටෙනවා දෙවෙනි දවසේ නින්දකට වැටෙනවා, ආය තුන්වෙනි දවස වෙනස වගේ හොඳ සක්මනක් හොඳ සෙෂන් එකක් එනවා. පරයන්කෙත් තුන්කක් හොඳයි, සක්මනක් හොඳ. ඊළඟ දවසේ ආයි ඒ වගේ හරි ලොකු පරාස දෙක වෙනස් වෙච්ච බවක් තිබුණ දෙකත් මම හිතනවා වන්සිට දෙන එක හොඳයි කිය.
හොඳ ඔහොම ඉතින් ඔහොම වෙද්දිත් කරගෙන යන එකනේ වැඩේ තියෙන්නේ. දැන් හොඳයි කියලා දන්න සමහර හදිසියෙන් දවසක හොඳයි කියලා දන්නව, එහෙම නැති අවස්ථාවලු තියෙන වැඩිපුර තියෙන එහෙම ඒවත් දන්නවනේ. ඒ දැනගෙනත් ඔය කරගෙන යනවනේ. දැන් මොනවයි හම්බුනේ
හම්බෙච්ච දෙයක් නැහැ.
ඒක දැන් හම්බෙච්ච කිසිම දෙයක් නැහැ නේ මේක කළා. ඒත් ඔය හොඳ නැති වුණත් කරගෙන යනවනේ. ඒක තමයි ලොකුම දේ තියෙන්නේ. ඒක ඊට වඩා දෙයක් නෑ. ඉතින් කාටවත් දැන් පුළුවන් දැන් ඕක මේ වෙලාවේදී දැන් මොන මාසක්මන් කරන වෙලාව, පරයන්ක කරන වෙලාවේ, ওই වෙලාවේ මොකක් හරි දෙන්නම් කියලා එක්කන් යන්නත් බෑනේ. ඒත් කරනවනේ කොහොම හරි. මෙච්චර මෙච්චර අවුත්ුණත් කොහොම හරි කරගෙන යනවනේ. ඉතින් ඒක තමයි ලොකුම දේ තියෙන්නේ. ඒක කඩා ගන්න එපා. එතකොට ඊළඟට බලන්න දැන් අපිට කෙරෙන්නේ නැති සෞතු දවස් තියෙනවනේ. ඒ දවස්වලට මොකක් හරි දෙයක් නිකන් හේතු මෙහෙම වෙන්න හේතු මොනවාද කියලා නිකමට හිතලා බලන්න. සමහර අපිට තේරෙන්නේ නැති ගොඩාක් සියොම් හේතු දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සමහරට කන බොන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට ඉස්සෙල්ලා අපිට අපි බලන මොකක් හරි ෆිල්ම් එකක් හරි නිවුස් බලලා හරි ඔන්න ඔය මොකක් හරි කුණුහරුපයක් වෙන්න පුළුවන්. වටපිට අපි කතා කරන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිසරයේ මොකක් හරි තත්ත්වයක් වෙන්න පුළුවන්. ওই වගේ ගොඩාක් හේතු තියෙන්න පුළුවන්. අන්න ඒ හේතු ටිකත් නිකන් විස්තර හොයලා බලන්න සෞත්තු වෙච්ච දවස්වලට මොන වගේ දෙයක්ද මේකට හේතුනේ කියලා. එතකොට අපිට ඒ හේතු පුළුවන් තරම් අඩු කරගන්න පුළුවන් හේතු තියෙන්න පුළුවන්. අපිට එහෙම අයින් කරන්න පුළුවන් හේතු තියෙනවනේ ඒ වගේ පුළුවන් තරම් අයින් වෙන එකත් එතකොට ඒක අවස්ථාවක් කරගන්න පුළුවන්. දැන් මේක හොඳ දවසේ විතරක් නෙවෙයි හොඳ දවසේ අපිට සමාධිය පැත්තක් වැඩෙන්න පුළුවන්. නරක දවසේ අපිට හොඳට විපස්සනා පැත්ත අපිට තව ඊට වඩා ලොකු අවබෝධයක් ගන්නත් පුළුවන්. හොඳයි කියලා එහෙම නර අපි අර අපි කියන හොඳයි කියලා ඒුණාට මේ දෙකෙන් අපිට වැඩක් ගන්න පුළුවන්. දැන් ලෝකේ ඉන්න හොඳ මිනිස්සුන්ගෙන් අපිට ආදර්ශයක් ගන්න පුළුවන් මේ වගේ දේවල් කරන්න ඕනේ කියලා. නරක මිනිස්සුන්ගෙන් ඊට වඩා අපිට ලොකු පාඩමක් ගන්න පුළුවන් මේවා කළ යුතු නැති දේවල් කියලා. ඒ වගේම තමයි මේ හොඳ දවස නරක දවස් වෙනුත් අපිට නරක දවස් කියලා අතාරින්න එපා. එහෙම කරගෙන යන්න. ඉතින් නරක දවසේ අර වගේ හේතු මොනවා හරි තියෙනවද කියලා නිකමට හොයලා බලන්න. ඒ වයින්ුත් බැරි වෙලා හරි පොඩි හරි හේතුවක් හොයා ගත්තොත් අපිට එක දවසක් දෙයක් හරි ගොඩ දා ගන්න පුළුවන්. එතකොට එහෙම ඉක්ුත් කර ගන්න පුළුවන්. ඒ වගේම බලන්න දැන් කියනෝනේ සමහර දවස් හොඳ නැහැ සමහර දවස් නරකයි කියලා. දැන් ඔය දවස ගාන වෙන් කළානේ. ওই අතර බලන්න පර්යංකය ඇතුළෙත් සමහර වෙලාවට හොඳ වෙන්න පුළුවන්. තව පොඩි වෙලාවකින් නරක වෙන්න පුළුවන්. තව පොඩි වෙලාවකින් නිින්ද යන්න පුළුවන්. ඔන්නෝම එක පර්යංකයක් ඇතුළෙත් ওই චක්‍රයක එක විදිහට කරකෙන්න පුළුවන්. දවස කියන ලොකු කාලය පරාසයක් ඇතුළත වෙනා වගේම පරයන්කයක් ඇතුළේ වෙන්න පුළුවන්. ඒ වගේම දවස ඇතුළත් උදේ වරුවේ හොඳ වෙන්න පුළුවන්, සවස සවුත් වෙන්න පුළුවන්, රෑ හොඳ වෙන්න පුළුවන්, ඔහොමම ආයෙත් වෙනස් වෙන්න පුළුවන්. ඒ දේවලුත් අතර ගන්න ඔය අතර.
එමේ ස්වාමීනි.
කොහොමරි කරගෙන යන්න ඉතින් හො නරක වුණා. කරගත්තොත් තමයි ඒ වෙලාව ඊළාට නරක වුණත් බලන්න ඒ වෙලාවේ අපි සත්තු මැරුවේ නෑ, වරකම් කරේ නෑ. ඒ වගේ ඒ ලාභ ටිකක් තියෙනනේ කොහොමද? ඒකත් එක්ක සතුට වෙන්න.
එහෙමයි සම්නස බොහොමත්ම පිං. දැන් මම ඔබට අවස්ථාවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා නම් සූම් හෑන්ඩ් එක ඔසවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. නදීප් ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොමත්ම පිං බන්දුල මම. අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස මේ බන්දුල මම ප්‍රශ්නෙට පොඩ්ඩක් කිට්ටුවෙන් යනවා. අපි යර් සිතුවිලි කරදර කරනවයි කියලා එහෙම අවස්ථාවක් මම ගන්නෑ ස්වාමීන් වහන්සේ. නම් සමහර වෙලාවක් තිබෙනවා පරියංකෙදිත් නෙමෙයි ස්වාමීන් වහන්සේ, ගොඩක් වෙලාට එදින්දා වැඩ කටයුතු කරනකොටත් පරියංකෙදි එහෙම අර මම මේ කියන දේ වෙහෙස වගේ දැනෙන්නේ නෑ. නමුත් අර අනිත් අවස්ථාවවලදී ඒ අර සිතුවිලිවල ඔය ඇතිවීම නැතිවීම වගේ දේ පේන එකට ලොක් වෙලා වගේ තියෙනවා ස්වාමීන් වහන්ස. ඒක ටිකක් අර වෙහෙසක් දැනෙන ගතියක් ඇති වෙලා තියෙනවා ස්වාමීන් වහන්ස. ඒ වෙලාවට ඉතින් ඒකත් දැනගන්නවා, දැනගෙන ඒක නැති කරන්න හෝ මොනක්වත් කරන්න කියලා දෙයක් කරන්නෙත් නැහැ. ඒක ඉබේම නැති වෙලත් යනවා ස්වාමීන් වහන්ස. ඊළඟට පරියංකේකදී සහ සක්මනේදී ආයර සිතුවිලි අපි අර අය යනවනම් යන්න දෙන්න කියලා ඒ කියන එක මම කියන්නේ යනවා ගියා බව දැනගන්නවා. නමුත් ඒක ආයි ගන්නයි කියලා උත්සාහයක් කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපි දැන් ලොකු ස්වාමීන් වහන්සේත් කියන පරිදි ස්වාමීන් වහන්සේලාත් උපදෙස් දෙන විදිහට ඉබේම එන්න දෙනවා ස්වාමීන් වහන්සේ. ආනාපානේ සතියට හෝ පාදේ ස්පර්ශයට. එතකොට ස්වාමීන් වහන්සේ අර වෙහෙස කියන දේවත් බලෙන් උත්සාහ කරන්න මොනවාක්වත් එහෙම කරන්නේ නැහැ. නමුත් අර වෙහෙසක් එතනදී දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මට ඔය අවස්ථා දෙක පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න කියලා ස්වාමීන් වහන්සේ ඉල්ලා
සිටිනවා. මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් අපි සිතුවිලි වලට ගියානෝ හිත පිට යනවා, මූලකමටහන් පිට යනවා. හැබැයි අපි දන්නෝ නම් දැන් මූලකමටහන් පිට ගිහිල්ලා ඔන්න මගේ සිත් මම සිතුවිලි වල ඉන්නේ කියලා දන්නෝ නම් අර කලින් කිව්වා වගේ කන්ට්‍රෝල් එක අපේ යම් කිසි මට්ටමක තියෙනවනේ. එතකොට කන්ට්‍රෝල් එක යම් කිසි මට්ටමක තියෙනකොට සිතුවිලි වල ඉන්න බව දන්නෝ නම් එතකොට වෙහෙසක් දැනෙන්නේ නැහැ. හැබැයි ওই අතර වෙහෙස දැනෙන්නේ නැත්තේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා වැඩක් මොකක් හරි සාමාන්‍ය දෙයක් සරල දෙයක හිත සිතුවිලි වල ඉන්නව නම් තමයි වෙහෙස දැනෙන්නේ නැත්තේ. ওই අතරේ අපිට බලන්න සමහර ලොකුවට තරහා ගියපු දේවල්, ලොකුවට ආසා හිතන දේවල් දැනි දැනි ඉන්න අතරේ අපි සිහියෙන් ඉන්නව නම් වෙහෙස යම්කිසි මට්ටමකට දැනෙන්න පුළුවන්. මං කියන්නේ අර චූටි සරල දේවල් ඉන්නකොට වෙහෙසක් නැහැ කියන එක නෙවෙයි.
එහෙමයි.
අබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ.
එහෙමයි.
සිතුවිල්ලක් එනවා නම් යම්කිසි චූටි දුකක් තියෙනවා ඒක අපිට අර නොගෙනිය හැකි තරම් විදිහට අපිට තේරෙන්නේ නැහැ. හැබැයි ඒ වුණාට සිතුවිලි වල ඉන්න අතරේ ලොකු තරහකට ආසාවකට යනකොට ඒ අතරේ දුක කියන එක නිකන් අර දරතේ පරිලාහය වික්ෂන් එක ලාවට දැනෙන්න ගන්නවා. તો ઈ વગે વેલાવાદી අපිටම තේරුම් අරගෙන દુખ දැනිලම අපි හිත ඇතුළට එනවනම් ඒක ගොඩක් හොඳයි. අර දන්නේ නැතුව අඥාන උපේක්ෂාවෙන් එනවට වඩා ඒක හොඳයි. එතකොට අර ඕකේ දැනෙන්නේ නැහැ කියන්නේ අපි අපේ මේ සංවේදී මට්ටම අඩු වෙන්නත් පුළුවන්, අඩු නිසා දැනෙන්නත් පුළුවන්, නොදැනෙ ඉන්නත් පුළුවන්. අපිගම භාවනාවක් කියලා මුකුත්ම දන්නේ නැති කාලයක් තිබුණේ අපි. එතකොට කොච්චර ওই මනෝ ගහලා ඉන්නෝ ඒක කිසි ප්‍රශ්නයක් නැහැනේ අපිට.
ඒ වසන.
දන්නේව නැහැනේ ඒක හරි හොඳයි නේ නේ. ඒකයි. ඒතර දැන් මෙහෙම භාවනාවක් කියලා දැනගත්තට පස්සේ තමයි හිත පිට ගියපු එක ප්‍රශ්නයක් උනේ. එතකොට භාවනාවක් කියලා දැනගෙන හිත පිට ගියපු ගිහිල්ලත් ප්‍රශ්නයක් වෙන්නේ නැති එකද හොඳ. ඒක දන්නේම නැතුව අපේ හිත පිට ගිහිල්ලත් ප්‍රශ්නයක් නැති වෙන්නතුල. ඔන්න ඔය අවස්ථාව දෙකෙන්ද මොකද මම ඉන්නේ කියලා බලන්න. අඥාන උපේක්ෂාවේද ප්‍රඥාවන්ත උපේක්ෂාවේද ඉන්නේ කියලා. එතකොට ඔන්න ඔය දෙක අතරේ අපේ හිත දොල්නේ වෙන්න පුළුවන්. මොකද ඕක ගොඩාක් වෙලාවට වෙන්නේ මුලින්ම භාවනා කරන්න ආපු කෙනෙක් නම් හොඳට උනන්දුවෙන් කරනවා. අපි කාලයක් කරගෙන යනකොට ඔන්න හිතන මට මෙහෙම මට මේක කන්ට්‍රෝල් එක ගන්න පුළුවන්, මට හිත තියාගෙන ඉන්න පුළුවන්, හිත පිට ගියත් මට ප්‍රශ්නයක් නැහැ කියලා අපේ අර ඕව කන්ෆිඩන්ස් එනවනේ. එතකොට දන්නේම නැතුව අපි වැටෙන්න පුළුවන්. ඒ වැටෙනකොට අර තියෙන අර හොම්බෙන් යන්නම වැටෙනවා. අර නිකන් ඉඳලා වැටෙනවා වගේ නෙවෙයි ඒක. ඒක නිසා මම කියන්නේ ඒකමයි ඉන්නේ මෙහෙම නරකමයි කියලා. එහෙම වෙන්න පුළුවන් කියලා අපේ හිතේ සැකයක් තියාගෙන ඉන්නවනම් අර එහෙම වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. මොකද මගේ හිතම තමයි මට මෙහෙම අර ලනු දෙන්නේ. මේ පිටමිනිස්සු අපිට ලනු දෙනවා වගේම මගේ ධ්‍යානේ මේ බලන්නේ මගේ හිතේ වංචනික ස්වභාවය බලද්දි බලද්දි මූ අර අපිට ගොඩක් වෙලාවට ඕ කන්ෆිඩන්ස් දීලා මේ වැරදි පාරවල් එක්ක යනවම තමයි. ඒක නිසා ඒ ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒ කියන්නේ වැරදි පාරක යනවාම කියලා නෙවෙයි මං අයිස්සරයක් කියනවා.
එහෙමයි.
ඒ ගැන පරිස්සම් වෙන එක තමයි තියෙන්නේ.
ස්වාමීනාංශ ඒ දැන් ඔය මම ඔය වෙහෙසයි කියන තත්ත්වෙ දැනගත්තු ගමන් ආපහු හරියට අර සමාධිකට ගිහිල්ලා වගේ හරි සනීපෙකුත් වෙනවා ස්වාමීන් වහන්සේ.
ඒක තමයි අපිට වෙහෙසක් දැනෙන තරමට ඊට සාපේක්ෂව තමයි අර සනීපේ තේරෙන්නේ. සනීපයක ඉන්න තරමට සාපේක්ෂව තමයි අපිට වෙහෙස දැනෙන්නේ. අපි මේ කැලේ ඉඳලා ටවුන් එකකට මොහකට හරි ගියොත් හරි අමාරුයි වෙන වෙනස දැනෙනවා. දැන් අපි ගෙදර ඉන්න කාලේ ටවුන් වලම ඉන්න කාලේ වෙනස ගානක්වත් නැහැනේ. එතකොට අර මේ සනීපයට සාපේක්ෂව වෙහෙස දැනෙනවා. වෙහෙසට සාපේක්ෂව සනීපය දැනෙනවා. ටවුන් එකක ඉඳලා කොහොම හරි යන්තම් කැලේට රිංග ගත්තට පස්සේ හරි පහසුවක් දැනෙනවා. ඒතර ඒට ඊට සාපේක්ෂව තමයි අනිත් එක දැනෙන්නේ. බලන්න පරයන්ක සක්මනක් වගේ ගිහිල්ලා මොකක් හරි කරදරයක් වගේ ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක සක්මනකට යනවා. ගියපු වෙලේ ඉඳලා සමහරවිට හිත අරකට එක්ක දුවදුව ඉඳලා ටික වෙලාවක් ගිහිල්ලා සමහරලාවට ඔන්න හිත සක්මනට ආවට පස්සේ අර මාර සනීපයක් දැනෙනවනේ. අනේ ඒ වගේ අර සාපේක්ෂව සනීපය දැනෙන එකක් තියෙනවා.
එහෙමයි සාරණයි. බොහොම තොපින් සයින් ආන්සර්. ඉරන් සරණයි.
ඉරන් සරණයි.
රාජිකා ඔබට පුළුවන් පස්තාව ගන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. පෙරවන් සරණයි.
ඉරන් සරණයි.
ස්වාමීන් වහන්සේ මටත් තියෙනේ පොඩ නදීප්ට සමහර ප්‍රශ්නයක් කියලා මට හිතෙන්නේ මේ
ඉතින් කාලෙක ඉන්නේ අපිට දැන් කතාවක් අහන්න
නැහැ. මම සයිනාසවත්
රහත් වෙලාද දැන්නේ ප්‍රගිතින් ප්‍රශ්නයක් නැත්තේ කියලා මට හිතෙනවා.
අම්බෝ ප්‍රශ්න තියෙනවා සයිනා.
අද මෙල්බන් වලට වහිනවා ස්වාමීන් වහන්සේ ගොඩක්.
කාලෙකින් නේ නදී පදවා ඉන්නේ. මේ කාලෙකින් එන්න බැරි වුණා සාවිනාස ඇත්තටම මේ අධ්‍යාපන කටයුතු නිසා වුණාට මේ අද හදිසියෙම එන්න වුණා. නදී බලෙන් වගේ ඇදලා ගන්නවා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට වැඩ කරන්නේ නැහැ කියන සූම් එක. ඉතින් මට එන්න වුණා. ඒ අහගෙන ඉන්නකොට සාවිනාස ඇත්තටම මේ බන්දුල මාමගේ ප්‍රශ්නයට ඔබ වහන්සේ දීපු උත්තරෙත් එක්ක මට මේ ප්‍රශ්නේ ආවේ. දැන් ඔබ වහන්සේ කිව්වනේ දැන් අපි පරයන්ක හරි සක්මනේ හරි ඉන්නකොට සිතුවිලිත් එක්ක සම්බන්ධ අවස්ථා දෙකක් තියෙනවා. එක්ක සිතුවිලි වල ඉන්න බව දැනගෙන සිතුවිලි වල ඉන්න පුළුවන්. එහෙම නැත්නම් සිතුවිලි ඉන්න බව නොදැන සිතුවිලි වල ඉන්න පුළුවන් කිය. දැන් මම ඌට කරුණුත් ওই දෙකම අහලා තියෙනවා. හැබැයි මට කවදාකවත් මම මට හිතන විදිහට මම එහෙම සිතුවිලි වල ඉන්නවා කියලා දැනගෙන මට සිතුවිලි වල ඉන්න පුළුවන් කමක් තියෙනවා කියලා මම ඒක දැකලා නැහැ. මේ මම ඒ කියන්නේ හිතුවිලි වල ඉන්නවා නම් ගොඩක් වෙලාවට මම දන්නේ නැතුව ඒ කියන්නේ මම මූල කර්මස්ථාන ඉන්නවා ඔටෝ හිතුවිලි වලට ඒ කියන්නේ ඒ ඒ අවධානය ගියාට පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා ආයේ එකපාරට මේ සතියට වැටෙනවා. මම දැන් මූල කර්මස්ථාන නෙවෙයි කියලා ඉන්නේ මුලින් මුලින්. ඊට පස්සේ මම ඒ අවධානයේ මූල කර්මස්ථානට ගෙනාවා. ඊට පස්සේ මම ඉන්නවා කියලා දැනගත්ත ගමන් වෙන තැනක ඉන්නවා කියලා දැනගත්ත ගමන් එහෙම මගේ ආයාසකින් තොරව ඔටෝ නිකන් මූල කර්මස්ථානට එන ගතියක් තමයි මම අත්දැකලා තියෙන්නේ. දැන් ওই ලොකු ස්වාමීන් වහන්සේ දීපු කමටහන් එක්ක මම මට දැනලා තියෙන දෙයක් තමයි මම සංස්කාර චරිතයක්. يعني මට සිතුවිලි වලින් තමයි කරදර වෙන්නේ. මට ශබ්ද වේදනා ඒවා එහෙම ලොකු බාධාවක් කරන්නේ නැහැ මේ මූල කර්මස්ථානෙට. හැබැයි මට අද වෙනකම් මේ සිතුවිලි වල ඉන්න බව දැනගෙන හිතුවිලි වල ඉන්නවා ඉන්න බෑ කියන එක එහෙම ලොකුවට ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. මට අද ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමත් එක්ක මට හිතුණා මේ මට මෙහෙම ඉන්න ඒ බෑ කියන එක නිකන් අඩුපාඩුවක් නෙවෙයි. නිකන් මට ඒක ටිකක් බරපතල විදිහට දැනුණා මට මෙහෙම ඉඳලා නැහැ කියන එක. ඉතින් මට හිතුණා ඔබ වහන්සේට මේක ඉදිරිපත් කරන්න මේ ඇත්තටම මං හිතුවිලි වල ඉන්න බව දැනගෙන හිතුවිලි වල ඉන්න ස්වභාවයක් මට ඒක අත්දැකලා නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින් මේ මට අන්න ඒක පොඩ්ඩක් ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න හිතුණා ස්වාමීන්.
ඔව් අපි හරි එහෙම මෙහෙම හෙව්වා. දැන් අපි කියනවානේ පරයන්කේ ඉන්නවා මේ හුස්ම දැනි ඉන්නවා. ඊළාට දන්නේම නැතුව සිතුවිලි වලට ගියා. සිතුවිලි වලට ගිහිල්ලා එකපාරට මතක් වෙනවනේ වුණ මම සිතුවිලි වල ඉන්නේ කියලා.
එහෙයි.
අන්න ඒ මොහොතේ කලින් සිතුවිල්ල දන්නවද මම මෙහෙකේ හිටියා කියලා?
ආ එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර වෙලාවට
අන්න එක ෂණයක දන්නවා මීට කලින් මම හිටියේ මෙන්න මේ සිතුවිල්ලේ කියලා.
එහෙයි එහෙයි.
අන්න ඒ ෂණයත් හරිනේ නේද?
එහෙමයි එහෙමයි. ඔව්.
ඔන්න ඔය වගේ අපි සිතුවිලි වල මේ හිත කියන එක ගොඩාක් වේගෙන් යන එකක්නේ. සිතුවිලි වල ඉන්න අතරේ අතරමැද තැනදී එකපාරට පල්සයක් ඇවිල්ලා ඔන්න මම සිතුවිලි වල ඉන්නවා කියලා මතක් වෙනවා. ආයිසරයක් ඔන්න ආයිසරයක් සිතුවිලි වල ඉන්න. ආයි සිතුවිලි කීපයක හරි සමහරට ඉඳලා ඔන්න ආයෙත් පල්සයක් මතුවෙලා එන ඔන්න මම සිතුවිලි වල ඉන්නවා කියලා. ඔන්න ඔය වගේ දෙයක් ඔක තියෙන්නේ. 100%ක්ම සිතුවිලි වල එක දිගටම ඉන්නෙත් නැහැ. 100%ක් සිහියේ මේ මොහොතේ මම ඉන්නේ මේකේ කියලා දැනගෙන ඉන්නෙත් නැහැ. අතරමඟදී එක පාට පාසයක් වගේ ඇවිල්ලා ඔන්න මම සිතුවිලි වල ඉන්නේ කියලා ඔන්න මතක් වෙනවා. හරි ඒක දැනගෙනත් ආයෙත් අර මූල කමට හරට ගන්න නැතුව ඒකෙම ඉන්න අරිනවා. ආයෙත් ටික වෙලාවක් ඔන්න සිතුවිලි වල දෙක තුනක හරි 10ක 15ක හරි ඉඳ ඔන්න ආයෙත් පාසයක් මත වෙන. ඔන්න ඔහම අවස්ථාවක් මේ කියන්නේ. එතකොට එහෙම අතරමඟදී පල්ස් එනවා කියන්නේ ඒ අතරමඟදී තැනදී ලකුවට ආසාවකට තරහකට ගිහිල්ලා නම් ඔන්න තේරෙනෝනේ Tamanටම. අනේ එතකොට ඒක අර අපිට සේෆ් මෝඩ්. එතකොට කන්ට්‍රෝල් එකේ තියෙනවා. අපි කියන්නේ අර මම අර කලින් උදාහරණේ කිව්වේ කන්ට්‍රෝල් එක දීලා තියෙනවා රොබෝට. හැබැයි මට ඕන නම් ගන්න පුළුවන්. ගන්න පුළුවන් වෙන්නේ මම දැනගෙන ඉන්නවා දැන් මෝ යන්නේ වැරදි පැත්තකද හරි පැත්තකද යන්නේ කියලා නිකන් ලාවට සැරින් සැරේ බලනවා. එක දිගට බලාගෙන ඉන්නේ සැරින් සැරේ බලනවා. සැරින් සැරේ බලනකොට ගොඩාක් ඈතට යන්නේ ඉස්සෙල්ලා මට මේ කන්ට්‍රෝල් එක ඕන නම් අතට ගන්න පුළුවන්. ඔක නිකන් උදාහරණයක් කියන්න බලන්න අපි කියමු දැලක් වගේ එකක් කියමු. දැන් මෙහි තියෙන අර මේ මදුරුවන්ට ගහපු දැල් දැකලා ඇති නේද මෙහි කොටි වල තියෙන. අපිට ඕන අර කුටියේ දැලට ફોકસ කරන්න පුළුවන්. එම් නැත්තම් දැල හරහා ගිහිල්ලා එළියේ තියෙන ගහකට වගේ ફોકસ කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ අපිට වැඩි වෙලා වැඩි ආලෝක ප්‍රමාණයක් එන්නේ එළියෙන්. ඒතකොට දැලේ චූටි චූටි කොටුත් තියෙන අපිට ඕන ඒක බලන්නත් පුළුවන්. අපිට 100%ක්ම දැලෙන් එහා ගිහිල්ලා කැලේ තියෙන ගහක් මලක් ફોકસ කරලා බලනවා වගේ තමයි අපි හිත 100%ක්ම හිත පිට ගිහිල්ලා ඉන්නේ. හැබැයි ওই අතරේ අපිට ඕනනම් පුළුවන් අර දැලත් ෆෝකස් කරලා එතකොට ඒ අතරෙත් සිතුවිලි එළියෙන් ආලෝකය එනවා. අපිට දැලේ කොටුත් ඕනනම් බලන්න පුළුවන් ඔය අත. ඔය වගේ දෙයක්. එහෙම කිව්වහම ටිකක් හරි තේරෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, මට ලොකු කාලෙක තිබ්බ ගැටලුවක් විසඳුනා කියලා හිතනවා. මොකද මම හිතන් හිටියේ දැන් මේ සිතුවිලි වල ඉන්නවා කියලා, ලොකු අවබෝධයකින් සිතුවිලි වල කට්ටි ඉන්නවා කියලා. මට ඉතින් එහෙම බැරි නිසා මට බැරි දේවල් ගැන බොරි වෙන්න ඕනේ නැහැ කියලා මම ඒක අත්හැරලා හිටියේ. දැන් ඔය ඔබ වහන්සේ ඔය කියන ස්වභාවය තියෙනවා. يعني මේ සිතුවිලි ටිකක් වෙලා හිටියාම මට පාස් එකක් වගේ දැනනවා මම මෙතන ඉන්නවා කියලා. හැබැයි එතකොට අර කලින් කරපු පුරුද්ද නිසා ඒක ඔටෝ මූල කර්මස්ථාන. දැන් මගේ මූල කර්මස්ථානේ ස්වාමීන් වහන්සේ මේ ශරීරයේ කොහරි තැනක මේ නාඩි වැටෙන වගේ, කියන්නේ හෘද ස්පන්දනය වගේ ස්වභාවයක් තමයි දැනෙන්නේ. එතකොට දැන් මම පරයන්ක ඉඳගෙන ඉන්නකොට හරි සක්මනේ ඇවිදිනකොට හරි මම එක පාට පල්ස් වුණොත් එහෙම මට සිතුවිලි වල මං ඉන්නවා කියලා මගේ ආයාසිකින් තොරව සක්මනට හරි එහෙම නැත්තම් අර පල්ස් වලට ඒක ඔටෝ අර කලින් පුරුදු කරපු පුරුද්දට එනවා. මට ඉතින් ඒක නිසා අරක දැනගත්තා කියලා අර සිතුවිල්ලෙම එහෙම ඉඳලා පුරුද්ද, ඒ කියන්නේ මම හිතලා කරන දෙයක් නෙමෙයි, ඒක එහෙම එන නිසා මම අරක අත්දැකලා නැහැ. දිගට මේක ඉන්නේ, මේකට ඇවිල්ලා ආය තව ටිකකින් ආය යනවා. එහෙම තමයි වෙන්නේ ස්වාමී.
ඒක තමයි. එතකොට දැන් ඔන්න මං කියේ දැන් පල්සයක් සැරින් සැරේ පල්සයක් එනවා, ඔන්න මම සිතුවිල්ලක ඉන්නේ කියලා. ওই පල්සක එන ෆ්‍රීකවන්සි එක තියෙනවානේ. සමහර වෙලාවට ගොඩාක් සිතුවිලි ගොඩාක් ඉඳලා පල්සක එන්න පුළුවන්, ඔන්න මම සිතුවිල්ලක ඉන්නේ කියලා. ඔන්න ඔය ෆ්‍රීකවන්සි එක ටික 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 අඩු වෙනවා කියන්නේ එතකොට සිතුවිලි පල්ස් එකයි අතර පරතරය ගොඩක් අඩුයි. එතකොට අන්න මුල සමහර ලකනට හිත පිට ගිහිල්ලා හොඳටම වහගෙන ඉන්නවා කියන්නේ ඔය ෆ්‍රීකවන්සි එක ගොඩක් වැඩි. ෆ්‍රීකවන්සි එක කියන්නේ ඔය පල්ස් එක එන්න යන කාලය ගොඩක් වැඩි වුණාම ඔන්න තේරෙන්නේ සිතුවිලි වලින් හොඳටම වහ ගන්නවා. ඔය පල්ස් එක එන්න තියෙන කාලය අඩු වෙන චූටි වෙන චූටි වෙන සිතුවිලිත් තියෙන ඔය අතරේ සිතුවිලි වල ඉන්න බවක් දන්න. ওই දෙකම එකම වගේ වෙන්න බෑ. යම්කිසි මට්ටමින් දෙකම තියෙනවා එක මට්ටමකට වගේ. එතකොට අන්න අපිට සිතුවිලි ආවා කියලා ලොකු ප්‍රශ්නයක් නෑ. අර පල්සයක් එන වෙලාවේ ටක් ගාලා ඕනනම් අර පැත්තට එන්නත් පුළුවන්. එහෙම එකක් තියෙනවා.
හරි සානහ, දැන් නම් හොඳට පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. බොහොම පිංගේ පැහැදිලි කිරීමට.
දැන් නැත ওই ප්‍රශ්නේ ආයෙත් අහන එකක් නෑ නේද? එතකොට ආයෙත් අවුරුදු ගානකින් ආයෙත් ප්‍රශ්න අහන්න ඕනේ නැහැ
නෑ. වෙන ප්‍රශ්නයක් ඒ සායනස ගැන අහගෙන ඉන්නකොට ආයෙ මොකක් හරි ආ මේක මට සම්බන්ධයි කියලා එහෙම ප්‍රශ්නයක් එනවනේ. එතකොට ආයෙ අහන්න පුළුවන් සායනස.
ඉතින් දැන් මේ කිව්වත් මට තේරෙන විදියට මේක 100%ක්ම හරිමයි, මේකමයි හරි, අනිත් ඔක්කොම වැරදි කියලා කියන්න තරම් මට මේ සර්වඥතා ඥානයක් නැහැනේ. මට තේරෙන විදිය තමයි මේක.
එහෙමයි සායනස.
මේක වැරදි තියෙන්න පුළුවන්.
ඒ පැහැදිලි කිරීමට බොහොම පිං ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට තේරෙන ප්‍රමාණ වුණාට ඒක මගේ තිබ්බ ලොකු ගැටලුවක් निराකරණය වුණා ස්වාමීන් වහන්ස. බොහොම පිං ඔබ වහන්සේට.
ඔසරයි ස්වාමීන් වහන්ස, ඒක මේ මගේ වார்த்தාවේ පොඩි කොටසක් ස්වාමීන් වහන්සේ හයිලයිට් කරන්න හිතුණා. ස්වාමීන් වහන්ස දැන් සිතුවිල්ලක් එච්චරම බලපෑමක් කරන්නේ නැත්නම් දැන් සිතුවිලි ගත්තත් හරක් සිතුවිලි නිකන් ඇවිල්ලා නිකන් සිතුවිල්ලක් කියලා විතරක්ම තේරලා එච්චරයි. ඒතකොට ඒ වගේ එකක් ගැන ඒක නිකන් අමතක කරලා දාලා සක්මනේ යන එක හොඳයි හොඳයි කියලා එහෙමත් හිතෙනවා සෝනන්ස වහන්සේගේ. ඒ ගැන මොකක්ද අදහස?
මෙහෙමයි, දැන් අපි එකක් අමතක කරලා අනිත් එක අල්ලනවා කියන්නේ දැන් සිතුවිල්ලක් කියන්නේ යම්කිසි දැනීමක්. සක්මනේ යටිපතුල දැනීම කියන්නේ තව යම්කිසි දැනීමක්. දැන් සිතුවිලි වල දැනීමට අපිට අහු වෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් වැඩි නිසා තමයි අපි සක්මන හරි නහයග දැනීම හරි කියලා තියෙන අර නිව්ට්‍රල් අරමුණක් අරගෙන ඒක හරහා අවබෝධය ලබා ගන්න යන්නේ. අපිට පුළුවන් නම් සිතුවිලි හරහා හරි ඒ අවබෝධයම ලබා ගන්න, ඇතිවීම නැතිවීම, මේකේ ස්ථිර භාවයක් නැති බව, දුකක් තියෙන බව, අනාත්මයක් තියෙන බව, මේ බෙදේවල් අවබෝධ කරගන්න අපිට සිතුවිලි හරහා හරි මොකක් හරි ගල ගල කික්කෙන් හරි කොක්කෙන් හරි වැඩේ කරගන්න පුළුවන් නම් අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර වගේ සිතුවිලි වගේ කියන ඒවාට ආවට පස්සේ ගොඩාක් සියුම් නිසා දන්නම නැතුව අහුවෙන්න ඉඩ කඩ තියෙනවා. ඒක නිසා තමයි මුලින් අර කායानुපස්සනාවෙන් පටන්ගෙන දියුණු වුණාම අර කියන්නේ මුට්ට සතිය තියෙන කෙනෙකුට චිත්තानुපස්සනාවට එන්න එපා කියලා. එතකොට අර මුලින් අරකට ආවට පස්සේ චිත්තානුබ කියන්නේ සිතුවිලි එන යන දිහා වුණත් බලාගෙන ඉන්න පුළුවන්. ඒක කන්ෆිඩන්ස් එක තියෙනවා නම් පුළුවන්. හැබැයි අර සාමාන්‍ය සිතුවිලි තියෙනවනේ ওই වගේ, දැන් හුස්ම කියන්නේ සාමාන්‍ය අරමුණක්. අපිට හොඳට රස කෑමක් දකින වෙලාවේදී ඒකත් එක්ක සිහියෙන් ඉන්න ටිකක් අමාරු වෙනේ නේ. ලොකු තරහක් ආවම සිහියෙන් ඉන්න ටිකක් අමාරුයිනේ මං කියන්න බෑ කියලා. අන්න ඒ වගේ සාමාන්‍ය සිතුවිල්ලකදී අපිට සිහියෙන් ඉන්න පුළුවන්. ඒ වුණාට ওই සාමාන්‍ය සිතුවිලි දන්නේම නැතුව ලොකු ආසාවකට තරහ තියෙන සිතුවිල්ලක් ආවට පස්සේ අපිට ඒකත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒක නිසා තමයි පරිස්සමෙන් ඉන්නේ. ඒක පුරුදුනාට පස්සේ ලොකු ලොකු ආසාවක් තරහවත් තියෙන එකක් එක්ක වුණත් අපිට පොඩ්ඩක් සෙල්ලම් කරගෙන මෙල්ල කරගෙන ඉන්න පුළුවන් වෙනවා. එතකොට අර අපිට කන්ෆිඩන්ස් එක තියෙනවා නම් සිතුවිල්ල හිටියට කමක් නැහැ. හැබැයි දැනගෙන ඉන්න ඕන මේක අර කොයි වෙලේ හරි වැටෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියනම් හරි.
ඔය සමනස දැන් ඒ දැන් සක්මන යනකොට සමනස අනිත් දේවල් ඔක්කොමත් වටපිටාවේ තියෙනවනේ. දැන් කුරුල්ලොත් සද්ද තියෙනවා, වාහන සද්දෙත් තියෙනවා, හිතවිලිත් එහෙම මේකත් දෙකක් ඇවිල්ලා තියෙනවා. එතකොට කියන්නේ දැන් අපි ඔක්කොම බලන්නේ ට වඩා දැන් සක්මන හොඳට යනවා නම් සක්මනේම යන එක මට හිතෙන සක්මනේ යන එක හොඳයි කියලා. සිතවිල්ලක් ඇවිල්ලා සක්මන ටිකක් වටන වගේ ටිකක් දැනෙන විදියට ආවොත් සිතුවිල්ල බලනවා. ඒ ආකල්පය ඒක හොඳ ස්වාමීන් වහන්සේ කියන්නේ එහෙම
මෙහෙම ඒ ආකල්පය මේක හොඳමයි කියලා කෙලින්ම කියන්න බෑ. අපිට චූටි කාලේ සක්මනම බලන්න කියලා කියනවා. ඊට පස්සේ පොඩ පොඩ අපේ අපේ සිහිය ටික ටික දියුණු වෙන්න දියුණු වෙන්න වටපිට රූප වෙනවත් ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව අපිට ඒකට ගොඩ දාගන්න පුළුවන්. තොර අර හැමදාම අපිට සක්මනම කර කර ඉන්න බෑනේ ජීවිත කාලෙම. ඒක නිසා මුලින් අර පොඩි සරල අරමුණක් දීලා තමයි පටන් ගන්න. තොර මුලදි කියනවා සක්මනම බලන්න කියලා. හැබැයි ටිකක් මේක දියුණු වෙන අර වටපිට එන බාධා පොඩි පොඩි බාධා වලට අපි හුරු වෙනවා. ඊට පස්සේ ටික ටික ලොකු ලොකු බාධා වලටත් හුරු වෙන්න ඕන. එතකොට අපිට ඒකත් තව එකක් විදිහට අතහැරලා දාන්න පුළුවන් නම් හරි.
බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ. වෙන ප්‍රශ්න නැති බව ආයසන්න පේන්නේ වෙලාවත් මම හිතන්නේ අවසන් වෙන වෙලාව. නදීප් සොනන්නාසේ ඔබට බොහොමත් වහන්සේ අද දින සාකච්ඡා වාරයට පැමිණ කරන ලද අනුග්‍රහයට ඉතාමත් අපි ස්තුතිවන්ත වෙනවා. නදීප් ඔබට බාරයි.
බොහොමත්ම පින් බන්දුල මාමා, අද දිනේත් අපේ වැඩසටහන සමාප්ත කිරීමට පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටයි සූදානම් වෙන්නේ. රාජිකත් සම්බන්ධ වෙලා ඉන්න හින්දා රාජික පුණ්‍යානුමෝදනාව සිදු කරනවාද?
ඔයාම කරන්න නදී.
හරි හරි. අද දිනේත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ දීර්ඝ කාලයක් අපේ කල්‍යාණ මිත්‍රයෙක් වශයෙන් වැඩසටහනට ශ්‍රම දායකත්වය දුන්නු නාමන්ත තන්ත්‍රිකේ සහෝදරයාගේ උපන්දිනයේ පහුගිය දවසකට යෙදුණා. ඉතින් එහෙම අපි මේ රැස් කරගත්තින් අපි නාමන්ත සහෝදරයාට අනුමෝදන් කරවමු. සාදු සාදු සාදු. ඒ ප්‍රාර්ථනීය කරන බෝධියකින් නිවන් සම්පත්තිය උදා කරගන්න මේ පිනුත් හේතු වාසනා වේවා කියලා එහෙම කියලා අපේ පුණ්‍යානුමෝදනාස්ත කරගමු. මේ රැස් කරගත් සියලුම කුසල් අපිට පෙනෙන නොපෙනෙන ආයුරින් දායකත්ව දෙන ඒ සියලුම සත්පුරුෂ මේ පින් අනුමෝදන් වෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. නැනතුරුව අපේ සියලුම මිගේ ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනා සිදු කරමු. පළමුව දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මෛද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ කුසල් අපිටත් කල්‍යාණ මිත්‍ර සේවනය පිණිසත් නිර්වාණ අවබෝධය පිණිසත් වේවා කියලා පුනර්නමෝදන් කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. එවැගේම අද දිනේත් අප වෙනුවෙන් කාලයේ මිදංගු කර ධර්ම වටිනා ධර්ම දේශනාවකුත් ඒ වගේම අපගේ කමඨහන් ගැටළු පිරිසුදු කර ගැනීම පිණිස මනා උපදෙස් ලබා දීමුනුත් අප වෙනුවෙන් දායකත්ව දුන් ඒ හෝමාගම ධම්ම කුසල ස්වාමින් වහන්සේ වගේම අක්මිමන ධම්මගුප්ත ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. වගේම නිස ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිස්සරණ වාසී සුළුම ස්වාමීන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත්‍ති උදා කර ගැනීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වන්දනා කිරීමට. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොතු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාප්තබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
ඕකාසද කමාමි බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස ద్వාර නේ කතං සබ්බං අච්ඡං කමත මේ බන්තේ
කමාමි කමිතබ්බං.
ဒුතියම්පි ඕකාස කමාමි බන්තේ
සුඛේ හොතු.
තතියම්පි ඕකාස කමාමි බන්තේ
සුඛේ හොතු. නිබ්බාන පච්චයෝ හෝතු. අභිවාදන සීලස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදි තේරානං අගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
එනං සීල දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා නැවත ප්‍රාර්ථනා.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.